හොඳයි පින්වත්නි, අද ධර්ම දේශනාව මුල් කරගෙන හෝ වෙනත් මේ පින්වතුන්ගේ භාවනා කමටහනක් මුල් කරගෙන හෝ යම්කිසි කරුණක් මතක් කරන්න තියෙනවා නම්, සාකච්ඡා කරන්න තියෙනවා නම්, ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
අතේ සවීම් කර තිබෙනවා තුල්ලියා, ඔබට අවස්ථාව ලැබෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, ඇහෙනවද?
ඔව් ඇහෙනවා කියන්න.
ස්වාමීන් වහන්ස, අද දින ධර්ම දේශනාව සම්බන්ධයෙන් මම ආජීව අෂ්ටාංග සීලය දිනපතාම ගන්න කෙනෙක්, සමාදන් වෙන කෙනෙක්. සමහර වෙලාවට මට ගැටලු ගොඩාක් ඇති වෙනවා එදිනෙදා ජීවිතයේදී මේ සම්මා වාචා සම්බන්ධයෙන්. ඒ කියන්නේ ස්වාමීන් වහන්ස, දැන් ওই පිසුනා වාචා කියන එක එන්නේ, අපි තව කෙනෙකුට තව කෙනෙක් කියපු දෙයක් අපි කියනකොට ඒක කේලමක් හැටියට ගැනෙනකොට, ඒක කෙටවීමේ අදහසින් නැතුව ඒ දෙනෙක් කොටවන අදහසක් එතන නැහැ. නමුත් යම් කිසි සිද්ධියක් සම්බන්ධයෙන් පවසන්න උනෝතින්, එයා යම් කෙනෙක් කරපු ඒ වැරැද්දක් සම්බන්ධයෙන්, ඒ සිද්ධියක් සම්බන්ධයෙන් කතා බහක් කරන්න උනොත් ඒක ඒ ජනයට වැටෙනවද? ඒ කියන්නේ
හරි
අකුසලයේ හට ගන්නවද?
ඇත්තටම ද බුදුරජාන් වහන්සේ ටික ටික දැන් මේක සූක්ෂම කරද්දී ඔය පැති ගැන කතා කරනවා. ඉතින් එකපාරටම අපිට එතෙන්ට යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් බුදුරජාන් වහන්සේ ඒ සඳහා නිවැරදි දැක්මක් ඇති කළා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් වචන කතා කරද්දී බුදුරජාන් වහන්සේ කියනවා, කාලවාදී, භූතවාදී, අත්ථවාදී, ධම්මවාදී, විනයවාදී, නිධානවතින් වාචම් භාසිතා හෝති. අතර මේක ප්‍රකාශ කරන්නේ සම්පප්පලාප ගැන කියද්දී. දැන් සම්පප්පලාපයෙන් වළකිනකොට මෙයා මොකද කරන්නේ? කාලවාදී කතා කරන එක ඒ කල් වෙලාව බලලා තමයි කතා කරන්නේ. නිවැරදි තැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ දැන් ඇත්ත තමයි මේ කතා කරන්න හදන්නේ. හැබැයි පොඩ්ඩක් කල් බලනවා. මේක සුදුසු කාලේද? මෙයා ඉන්න අපි කියන්නේ සාමාන්‍ය මූඩ් එක හොඳද කියලා? මෙයා තැනත්තා ඉන්න ආකල්පය හොඳද? මේ නිවැරදි වෙලාවද දැන් මේ වචනේ කතා කරන්න කියලා ඒ කල්යල් බලන ගතියක් තියෙනවා. ඊළඟට භූතවාදී. දැන් මේ කියන්න යන දේ ඇත්ත වශයෙන්ම සිද්ධ වෙච්ච දෙයක්ද? ඒක නත් තමනුත් පොඩ්ඩක් විමසලා බලනවා. මේක මේ මම නැති දෙයක් මවාපාන්න හදනවද? නැත්නම් ඇත්ත වශයෙන්ම සිද්ධ වෙච්ච දෙයක්ද මේ මම ප්‍රකාශ කරන්න හදන්නේ කියලා ඒ ගැනත් සැලකිලිමත් වෙනවා. ඊළඟට අත්ථවාදී. ඒ කියන්නේ මේ අර්ථවත් දෙයක්ද මේ කියන්නේ? නැත්නම් කිසිම තේරුමක් නැති සම්ප්‍රප්පලාපයක්ද මේ කියන්නේ කියලා ඒ තමන් කියන්න යන දේ අර්ථවත්ද කියන එක ගැනත් හිතනවා. ඊළඟට ධම්මවාදී. දැන් මේ කියන දේ ධර්මයට එකඟද කියලා ඒ ගැනත් හිතනවා. විනයවාදී. දැන් මේක විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට සීලක් ආරක්ෂා කරන කෙනෙකුට වැදගත් වෙනවා. තියා කල්පනා කරලා බලනවා. එතකොට මෙතන මේ කියන්න යන දේ මම මේ රකින්න සීලයට ඒ ශික්ෂා පදයට ගැලපෙනවද? ශික්ෂා පද කඩවීමක් මෙතන සිද්ධ වෙනවද කියලා අන්නේ ධර්ම විනයට මෙයා ගලපලා බලනවා. නිධානවතින් වාචම් භාසදා හොත. දැන් මෙයා කතා කරන්නේ හරියට නිකන් නිධානයක් වෙන්න දෙන්න වගේ කතා කරන වචනයක් පාසා ගන්න හරයක් තියෙනවා. ගන්න දෙයක් තියෙනවා. ඒක අහන කෙනෙකුට තමන්ගේ ජීවිතේ හැඩගස්ව ගන්න යමක් එතන තියෙනවා. අන්න ඒ බඳු වචනයක් දැන් කතා කරනවා. එතකොට බුදුහාඳුරෝ හරි ලස්සනට අර වලකිනවා පැත්තේ ඉඳලා ප්‍රගුණ කරන පැත්තකට අපි එකගෙන යනවා. කේලන් නොකිය ඉන්න එක, පරුෂ වචන නොකිය ඉන්න එක, හිස් වචන නොකිය ඉන්න එක, බොරු නොකිය ඉන්න එක දැන් ඊට වඩා ඒවා වලකිනවා පමණක් නෙමෙයි, ඒ වෙනුවට කතා කරන වචනේ බොහොම අර්ථවත්යක් වශයෙන් කතා කිරීම. හරිනේ, නිධානයක් පෙන්ලා දුන්නා වගේ තවත් කෙනෙකුට යහපතක් සිද්ධ වෙන දෙයක් කතා කිරීම. ඒ කතා කරන දේ බොහොම අර්ථ සම්පන්න දෙයක් කතා කිරීම. ධර්ම විනයට එකඟ දෙයක් කතා කිරීම. ඒ වගේමයි කල්යල් බලලා කතා කිරීම කියන මෙන්න මෙබඳු සූක්ෂම පැති ඔස්සේ අපිට මේ විස්තර කරලා දෙනවා.
ඒ කියන්නේ එතකොට ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ ඒ කෙනාගේ වැරද්ද අපි තව සාකච්ඡා කිරීමෙන් එයාට විසඳුමක් හොයලා දෙන අදහසකින්, එයා වේකින් ගලව ගන්න අදහසකින් ක්‍රමයක් ගැන අපි කතා කරනවා නම් ඒකට
ඔව් කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔව් අපේ චේතනාව තියෙන්නේ යාව යහපත් මාර්ගයට ගැනීමනේ.
හරි,
කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතෙන්දී සමහරවිට එයාගේ හිත රිදෙන්න පුළුවන්. නමුත් ඉතින් අපේ චේතනාව වෙන්නේ මේ තැනත්තට යහපත් දෙය කියලා දීම. දැන් උදාහරණයක් වශයෙන් අපිට අපි අපේ දරුවෙකුට සමහර ලාවට සරුපර්ශ විදිහට එයාට තරවටු කරනවා. ඉතින් සමහර ලාවට දෙමාපියන්ට එහෙම කරන්න සිද්ධ වෙනවා. නමුත් ඇතුලේ අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ඇතුලේ තියෙන්නේ ඒ වෙලාවේදී මේ දරුවව නිවැරදි මාර්ගයට යොමු කිරීමේ උවමනාවනේ. එතෙන්දී කිසිසේත්ම එතන පරුෂ වචනයක් වීමක් හෝ සම්පප්පලාපයක් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතෙන්දී ඇතුලේ තියෙන චේතනාව නිවැරදි නිසා ඒක කිසි වැරද්දක් නැහැ.
ඒ තව සම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ওই සම්ප්‍රප්පලාපයක්ද දැන් මම ඉදිනෙදා ඒ එක සමාදම් වෙන හින්දායි මට මේ ගැටලු ඇති වෙන්නේ. ගොඩක් වෙලාට හිතට දැන් gedara dore වැඩ කරනකොට දැන් අද තියෙන සමාජ ප්‍රශ්නත් එක්ක කට්ටිය එනෙකුත් දේවල් වලට එනවා. දැන් මේ COVID-19 එක සම්බන්ධයෙන් එක එක නිවුස් අරකයි මේකයි අරකයි මේකයි කියනවා. ඉතින් ඒව කතා කරනකොට ඒවට උල්පන්දන් නොදුන්නත් සමහරක් කෙනාවල් වලට ඒකට යම් වචනයකින් හරි හවුල් වුණොත් ඒකත් සම්ප්‍රප්තලාපයක්. ඒ කියන්නේ
නෑ එහෙම කියන්න අමාරුයි. ඒ කියන්නේ දැන් අපිට සමහරලාට ඉතින් ලෝකෙත් එක කටයුතු කරද්දී අපේ අසල්වැසියන් එක කටයුතු කරද්දී පොඩ්ඩක් ඉතින් අපිට ඒ සුහදත්වය ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවානේ. ඒ වෙලාවදී සුහදත්වය රැකගැනීම පිණිස සමගිය රැකගැනීම පිණිස වචනයක් කිව්වා කියලා ඒකෙන් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ
නැහැ. එහෙමයි. ඒ වගේම ටීවී එක සම්බන්ධයෙන් කොහොමද ස්වාමීන් වහන්සේ අපි දැන් ටීවී එකේ යන දේවල් බලනකොට ඒක සමහර හරයක් නැති අපි හිතමු කතාවක් වගේ දෙයක් බැලුවා කියලා එහෙම දෙයක් බලනකොට ඉතින් ඇත්තටම හරයක් නැහනේ. මේ කතාවල් වල හරයක් නැහැ. එතකොට ඒක
ඒවා ටික ටික අඩු කරගන්න තමයි තියෙන්නේ. දැන් අපි අපේ දැන් උතන වෙලා තියෙන්නේ අපි හිතියේ කොතනද කියලා අපිට පොඩ්ඩක් අපි දන්නවා නම් අපි හිතියේ සම්පූර්ණයෙන්ම අපි තමු කෙලෙස් වඩන ප්‍රතිපදාවක. ඔය තනිකර සිහින ලෝකවල අසතිමත්ව සම්පූර්ණයෙන්ම මේ භවගාමි ගමනක තමයි අපි හිටියේ. ඒවෙන් තමයි අපි සතුටු වෙන්නේ. සිහින ලෝකවල අතරමං වීම සඳහා තුලින් තමයි අපි සතුටු වෙන්නේ. ඉතින් හදාගත්ත චිත්‍රපටිවල තමයි අපි ජීවත් වෙන්නේ. දැන් අපි සතියක් දිනු කරද්දී සමාධියක් වඩද්දී ප්‍රඥාවක් වඩද්දී මේවැය තියෙන හරසුන් බව ඉතින් අපි පොඩ පොඩ තේරුම් ගන්නවා. තේරුම් ගන්නගෙන පොඩ පොඩ අඩු කරනවා. එක පාට කපා හැදියොත් සමාහලාවට අපිට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා හැබැයි අපිට පොඩ පොඩ තේරෙන්න අපි ඒවා බැහැර කරමින් පොඩ පොඩ හික්මෙනවා. ඒ නිසා ඇතම අය ඉන්නවා කෙලින්ම එක පාටම කපා හැදලා දාලා ඒ තුලින් ශක්තිමත් වෙ ඉස්සරහට යන්න පුළුවන් අයත් තියෙනවා. ඇතම් කෙනෙක් ඉතින් කමක් නැහැ පොඩ පොඩ අඩු කරනවා. අපි හිතමු අපි දවසට පැය 5ක් විතර ටීවී බලුවා. තේරෙනවා ඉතින් මේක මහා කාලේ කාදමීමක්. මේවා බලන්න ගිහිල්ලා මගේ හිතේ කලින් නොතිබිච්ච රාගයක් ඇවිස්සෙනවා. කලින් නොතිබිච්ච ද්වේෂයක් ඇවිස්සෙනවා. හිත තව තවත් පැටලෙනවා. හිත වික්ෂිප්ත වෙනවා. නිකම් මගේ කාලයත් නාස්ති වෙනවා කියලා තේරුම් අරගෙන නෝක පැය 3ට අඩු කරනවා. ඊට පස්සේ ඉතින් ඒකත් තව අඩු කරනවා. පැයකට අඩු කරනවා. ඒ වගේ අපිට පුළුවන් නම් ඒ අපි කරන නිෂ්ඵල දේවල් වශයෙන් හඳුනාගෙන ඒවා පොඩ පොඩ අඩු කරගෙන අපිව හික්ම ගන්න පුළුවන් නම් ඒ බඳු ප්‍රතිපදාවකට තමයි යන්න තියෙන්නේ.
බොහෝම පින් මේ භවයේම ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරන.
හොඳයි.
තෙරුවන් සරණයි.
ඊළඟ පැනේ තොටාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්
ස්වාමීන් වහන්ස, මම අහන්න තිබ ප්‍රශ්නයක් තමයි අද ස්වාමීන් වහන්ස කතා කෙරුවේ. ස්වාමීන් වහන්ස, මම එදිනෙදා දවසේ ගත කරනකොට මම බලනවා මගේ කෙලෙස් දිහා හරියට. හැබැයි කෙලෙස් දිහා බලන්නේ කෙලෙස් සත්‍යමත්ම බලලා ඒකේ තියෙන අඩුපාඩුකම් ගලව ගන්න, ඒ කියන්නේ කෙලෙස් ගලව ගන්න වගේ පොඩ පොඩ. ඉතින් සමහර වෙලාවට කෙලෙස් එන එක අඩු නිසා මම සමහර වෙලාවට පරණ සිද්ධි මතක් කරලා බලනවා. එතකොට මට මොනවාද තේරෙන්නේ? මම එදා හිතපු හිතිව විදිහයි දැන් මම එතකොට මට තිබ්බ වෛරයක් හරි තරහවක් හරි ආපු එකක් ගැන මම ඒක බලලා කන ඒක ඇවිස්සීමක් වෙන මොකද ස්වාමීන් වහන්සේ අද ඒක ගැන කතා කෙරුවා. පරණ දේවල් මතක් කරලා අපි ඒක ගැන තවත් මේ මට මට වචනේ මතක නෑ ස්වාමීන් වහන්සේ කියපු මේ මේ නිකන් තරහ යනවා වගේ. ඉතින් ඒක මම තරහ යෑමකට නෙවෙයි ස්වාමීන් වහන්සේ කරන්නේ, කෙලෙස් ගලව ගන්න. ඉතින් ඒ කරන එක හරිද නැත්නම් වැරදිද කියලා ඔබ වහන්සේගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා.
සමහර අය ඉතින් ඒ ක්‍රමේ පාවිච්චි කරනවා. ඉතින් තමන්ව නිකන් අර පරීක්ෂා කරලා බලන්න, නිකන් ටෙස්ට් කරලා බලන්න, දැන් මට ඒක දරාගෙන ඉන්න පුළුවන්ද, තාමත් නැත්තම් මගේ හිත ඇවිස්සෙනවද කියලා බලන්න ඉතින් ওই විදිහට දේවල් කරනවා. ඉතින් ඒක අත්‍යවශ්‍යද කියලා තමයි ඉතින් මට නම් එහෙම කියන්න බෑ. මොකද සමහර වෙලාවට ඉතින් ওই දේවල් නොදැනුවත්ව මතක් වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඒක ඉතින් අපි උමනාවෙන් කරපු දෙයක් නෙමෙයි. හැබැයි ඉතින් හිතලා ඒ පරණ දේවල් මතක් කරලා බලලා දැන් ඒක මට දරන්න පුළුවන්ද කියලා කීම තුලත් ඉතින් අපි ආයේ ඒක අවසන ගතියක් තියෙනවා. මොකද ඕවා ඉතින් බැහැර වෙච්ච තරමට දැන් බුදුහාඳුරෝ කියන්නේ අනභවං ගමේති. ඒක නූපන් මට්ටමටම දාලා දානවා. ආයේ මතු කරන්නවත් යන්නේ නැහැ. ඒවා ඒ මට්ටම වඩා හොඳයි. දැන් සම්මා වායාම ගැන කියද්දි, නිවරදි ව්‍යායාමය ගැන ප්‍රකාශ කරද්දි එතෙන්ද බුදුහාඳුර කියන්නේ මේ අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය. මේ නූපන් අකුසල නූපදීම පිණිස තමයි උත්සාහයක් දරන්නේ. මේ අකුසලේ දැන් පහළ වෙලා නැහැ. හිතේ තියෙන්නේ එක්තරාන්දමක සංසිඳීම. ඒ සංසිඳීම රැක ගැනීම වටිනවා. ඒක පරීක්ෂා කරන්නම එහෙම යන්න අත්‍යවශ්‍ය නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. හොඳයි. හොඳයි අපිට පුළුවන් ඊළඟ ප්‍රශ්නට යමු වෙන්න.
ඊළඟ පැනේ සන්ධ්‍යා මිරිහාන මහත්මිය ලැබෙනවා. ඔබගේ පැන ඉදිරිපත් කරන්න. අන්මියුට් කරන්න පුළුවන් දැන්.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව් කියන්නේ ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා ඔබ වහන්සේගෙන් අහන්න. එකක් මම කරන භාවනාවට මම කමටහන් ඉල්ලනවා. මම මේ මේ ලැබුණු විවේකයත් එක්ක එකපාරකට පැය දෙකමාරක් පරයන්කේ ඉන්න පුළුවන් වෙලා තියෙනවා. සක්මන් භාවනාව පැය බැගින් වරක් හෝ දෙවරක් දිනකට කරනවා. මේ භාවනාවේදී මම ඉතාම සංසුන් තලයකට ප්ලේන් එකකට යනවා. හරි නිකන් සතුටක් සැහැල්ලුවක් සොම්නසක් වගේ ගතියක් තමයි මට දැනෙන්නේ. සමහර අවස්ථාවට මම නිකන් මේ ඒකෙනුත් නිකන් ආකාශයකට වගේ වෙනමම ගිහිල්ලා නිකන් ඒකේ වස්තුවක් වෙනවාද කියලාත් මට හිතෙනවා. ඒ අතරේට මගේ හිත යනවා කයට ගියාම කොහේ හරි කකුලක් හරි විදෙනවා නම් මං එතන අනිත්‍ය එහෙම හිතනවා. ඊළඟට හුස්මට මගේ හිත මම යනවා. ආයිත් අර තලයට යනවා. දැන් ඔය පය දෙකමාරට තුන් හතර පහ සතාවක් මට ඕක වෙනවා. උගක් වෙලාවට මම අර කයට ගිහිල්ලා එහෙම යනවා. ඒ ওই ටික තමයි වෙන්නේ. ඊළඟට ස්වාමීන් වහන්සේ මට මෙන්න මෙහෙම අත්දැකීමකුත් තියෙනවා. මේ හිටපු ගමන් මේ නිකන් මේ වර්ණවත් නිකන් දෙවියෝ නිකන් ස්වාමීන් වහන්සේ නමක් නිකන් මේ පත්මාසනින් සිටින ඒ වගේ කුත් මම දකින්නවා. නිකන් චිත්ත තරංගද මන්න මට ඒක තේරෙන්නේ නැහැ. ඒ අවස්ථාවටත් මම හනි ඉක්මනටම නැවතත් අර හුස්මට හිත යොමු කළා හරි කය දෙස්ට හරි හිත යොමු කරනවා. ස්වාමීන් වහන්ස මම මගේ භාවනාව කරගෙන යාම සඳහා කමටහන් අපේක්ෂා කරන ඔබ වහන්සේට.
මෙතෙන්දී ඇත්තටම දැන් අපේ හිතේ සංසුන් බවක් ඇති වෙනකොට හිත සියුම් වෙනකොට ඔය විවිධ දේවල් පේන්න පුළුවන්. ඒ වගේ දේවල් ඉතින් අත්හැරලා දාන්න. ඒ කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් පේන එක, බුද්ධ රූපයක් පේන එක, නැත්නම් දෙවියෝ පේන එක, මේවා ඉල්ල සංඥා මට්ටමක් විතරයි. දැන් අපි සමාහලට අපේ හිතේ තියෙන ශ්‍රද්ධාව නිසා, අපි ඒවට තියෙන කැමැත්ත නිසා ඒ වගේ දේවල් පේනවා. හැබැයි ඒ ඔස්සේ අපි ගියොත් ආයිත් මායයට අහු වෙනවා. ඒක මායя දාපු හැමක් කියලා තේරුම් අරගෙන එතෙන්දී අපි මේ සංඥා අයින් කළා. නැවතත් හිත කයට ගන්න එක තමයි වඩාම හොඳ. දැන් මේ කයේ දැනෙන දෙයක් එක්ක යන ගමන බොහොම ආරක්ෂිතයි. දැන් කයට හිත ආවහම එතෙන්දිත් බලන්න. කයේ මොනවද ඇත්ත වශයෙන්ම දැනෙන්නේ? දැන් මෙතෙන් දියන්නේ ඇත්තරම කය නිකන් හොදට අධ්‍යයනය කරන ඍජුවම. පොතකින් පතකින් නෙමෙයි, අහලා බලලා නෙමෙයි. දැන් මේ මොහොතේ හදාගත්ත ඒකාග්‍රතාවයක් මුල් කරගෙන කය හොදට පරීක්ෂා කරලා බලනවා. අපි තුමු දැන් කයේ අත් දෙක එකිනෙක මත ස්පර්ශලා තිනවා. මෙතන මේ රස්නේ ස්වභාවයට හොඳට හිත යොදනවා. ඒ ගැන විග්‍රහ කරලා බලනවා. හොඳට විමසිරිමත්ව බලනවා. අපි තුමු එක පාද දෙකක් එකිනෙකට ස්පර්ශ වෙනවා. එතන මේ ස්පර්ශය හොඳට අවධානයෙන් බලනවා. එහෙම නැත්නම් කොහේ හරි වේදනා ස්වභාවයක් මතුවලා තිනවා. ඒ වේදනාවට අවධානය යොමු කරනවා. ඒක හොඳට විග්‍රහ කරලා බලනවා. ඉතින් මේ විදිහට කයේ දැනෙන හැම දැනීමක් නැත්තම් ධාතු ලක්ෂණයක්ම පුළුවන් තරම් නිරීක්ෂණය කරන්න. දැන් මේ නිරීක්ෂණය තමයි ඉස්සරහට ගන්න තියෙන්නේ. මේ නිරීක්ෂණය හරහා තමයි අපිට ප්‍රඥාවක් වැඩෙන්නේ. අපි ඒ සඳහා තමයි මේ ඒකාග්‍රතාවයක් හදාගත්තේ. ඒ ඒකාග්‍රතාවය පාවිච්චි කළා අපි මේ කය තව තව හොඳට විග්‍රහ කළා, විමර්ශනශීලීව බලනවා, සොයා බලනවා. ඒ තුළින් තමයි අපිට මේ කයම මුල් කරගෙන හොඳ අවබෝධයක් නැත්නම් විපස්සනා නුවණක් අවදි කරගන්න අවස්ථාව සැලසෙනවා. ඒ නිසා පැය දෙකමාරක් ඉඳද්දී බලන්න තමන් කොයිතරම් දුරට මේ නිරීක්ෂණය වර්ධනය කරලා තියෙනවද, සතිය මූලික වෙලා තියෙනවද, එහෙම නැත්නම් තමන්ගේ හිත නිකන් ගැඹුරු සමාධියක හිර වෙලා ඒක තුල ගත කරනවද කියන එක හොයලා බලන්න. ගැඹුරු සමාධියක හිර වෙලා ඒක තුල ගත කිරීම කියන එකේ විපස්සනා පැත්තෙන් ලොකු ප්‍රයෝජනයක් නැහැ. අපිට වැදගත් වෙන්නේ ඊට වඩා හොඳ අවදිමත් බවක් තුල පිහිටාගෙන ඒකාග්‍රතාවය පාවිච්චි කළා නැවත නැවත මේ මතුවෙන ඒ මොහොතේදී එතන මතුවෙන දේවල් හොඳට විමසා බැලීම තමයි වැදගත්
වෙන්නේ. ස්වාමීන් වහන්සේ මගේ දෙවැනි ප්‍රශ්නය මේ සුතමය ඥානය ලබා ගැනීම සඳහා මම ත්‍රිපිටකය ඒ වගේම ධර්ම පොත්පත් කියවීම අවශ්‍ය වෙනවද?
ඒක තමයි තමන්ගේ කරන භාවනාවට බාධා නොවන අන්දමින් කරන්න. සමහරවිට අපි දේවල් කියවන්න ගියාම ඒවැයි තියෙන්නේ ඒ අයගේ බුද්ධි මට්ටම් අනුව ලියපු දේවල්, ඒ අයගේ අත්දැකීම් අනුව ලියපු දේවල්. එතකොට සමහරවිට අපි කරන භාවනාවත් එක්ක සමහරවිට ඒක පරස්පර විරෝධී වෙන්න පුළුවන්. අපි කෙලිම ඍජුවම ත්‍රිපිටකය කියවනවා නම් ඒකේ කිසි ගැටලුවක් නැහැ. එතෙන්දී ටිකක් අපිට ඉතින් අපි අවබෝධයකට අවශ්‍යයි ටිකක් පාලි යන දැනුමක් ඒ වගේ දේකුත් ඉතින් සමාලාවට තියෙන එක ප්‍රයෝජනවත් වෙනවා. එහෙම නැත්නම් ඒකේ අපිට ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකක් තියෙනවා නම් ඒකත් එක්ක ඉතින් යන්න පුළුවන්. ඔය වගේ ඉතින් අර ටිකක් විශ්වාසවන්ත මූලාශ්‍ර එක්ක ඕනේ ඒකත් කියවන්න. ඉතින් භවනා කරද්දී භවනාවට මුල් තැන දීලා යනකොට ටික ටික විපස්සනාවේ එහාට යද්දී ඇත්තටම සුත්‍රමේ ඥානයක ප්‍රයෝජනේ වොමනයි කියලා තමන්ට තේරෙන්න ගන්නවා. ඉතින් ටිකක් නිශ්ශබ්දව භවනා කරගෙන යන එක සුදුසුයි. මොකද අපි හුඟක් දැන් මුල් කාලෙදී ගා පොත් කියව යන්න ගියොත් එක එක පොත්වල එක එක ඒවා තියෙනවා. භවනා කරන්න ගියාම ඕක මතක් වෙනවා. අරම කරන්නද මෙහෙම කරන්නද කියලා ඒකට දෙගිඩියාවක් හිතේ තියෙනවා. ඒක භවනාවට බාධායි. හැබැයි හිතේ ඒකාග්‍රතාවයක් හදාගෙන සමාධියක් හදාගෙන විපස්සනාවේ ටික ටික ගැඹුරට යන්න එතකොට අන්න දැන් ක්‍රමේ තමන්ට පැහැදිලි වෙනවා. තමන්ටම අත්දැකීම් තියෙනවා. මෙහෙම කරාම මේක මේ විදිහට තමන්ට වැටහෙනවා කියලා පොඩ පොඩ තේරෙන්න ගන්නවා. ඒ විශ්වාසය තහවුරු වුණාට පස්සේ ත්‍රිපිටකයේ පොතක් හරි නිවරදිව කරන බණක් හරි ඒ අහනවා නම් එතකොට තමන්ගේ අත්දැකීමත් එක්ක ඒ මූලාශ්‍රයෙන් ලැබෙන තහවුරු කිරීම හොඳට තව ඉස්සරහට විශ්වාසවන්තව යන්න උදව් වෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳට මට පැහැදිලි.
ඊළඟ පැනය බන්දු ජීව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
හොඳයි.
ඔව් ස්වාමීන් වහන්ස, දැන් අද ධර්මදේශනාව අහගෙන ඉන්නකොට මේ මට ඇතුණු අදහසක්, දැන් ඔබ වහන්සේ එහිදී සඳහන් කරේ දැන් අපි සම්මා වාචා කියන මට්ටමට එනකොට සතිමත් වෙනවා කියන වගේ අදහසක් තමයි මට ආවේ. නමුත් මගේ අදහස දැන් මේක අපි සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට අපි මේ ධර්ම මාර්ගයේ පටන් ගන්න කාලේ ඉඳලා අපි දැන් මිච්ඡා වාචාවේ ඉඳලා දැන් අනිත් පැත්තට පණින ක්‍රමයක් තියෙන්නේ. ඒක සතිය කියන එකත් එක්ක ටික 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 වෙනස් වීමක් තමයි මේක වෙන්නේ. ඒ කියන්නේ සතිය විතරක්මත් නෙමෙයි, ඇත්තටම ගත්තොත් සතිය වීරය දෙකම වුණා. එතකොට මේ දෙක පවත්වනකොට ප්‍රඥාවේ දියුණුවත් එක්ක තමයි මේ පරිවර්තනය වෙන්නේ වගේ අදහසක් මට ඇති වෙනවා. ඒක ඔබ වහන්සේ
අතර ඒකම තමයි මාත් කිව්වේ. දැන් ආයෙත් අර මේ ඩයග්‍රෑම් එක පෙන්නන්න නම් දැන් මේකේ ඒකම තමයි මමත් නිරූපණය කරලා තියෙන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකයි. දැන් මේ සම්මා වාචාව කියන එකට මම මේ පෙන්නන රූප සටහනේ තියෙන එක සම්මා වාචාව කියන එකට සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන අංග තුනෙන් ලොකු පිටුබලයක් ලැබෙනවා. සම්මා දිට්ඨියෙන් මේ යන්න ඕනේ ඩිරෙක්ෂන් එක මොකද්ද දිශාව කියන එක යාට හඳුන්වලා දෙනවා. මිච්ඡා වාචාව මෙන්න මේකයි සම්මා වාචාව මෙන්න මේකයි කියලා ඒ හඳුනා ගන්න උමනා කරන ප්‍රඥාව යාගාව තියෙනවා. ඊට පස්සේ සතියෙන් කරන්නේ දැන් මෙයා මොන වචනයක්ද කතා කරන්නේ කියලා ඒ ගැන හොඳ අවදිමත් ගතියක ඉන්න ඔහේ නිකන් කටට ආපෙක කියවන්න දෙන්නේ නැහැ. ඒ වෙනුවට දැන් කරන කතාව ගැන ටිකක් සැලකිලිමත් වෙනවා. අන්නේ සැලකිලිමත් වීම එතකොට මෙතනදී සම්මා සතියේ ක්‍රියාත්මක වෙනවා. සම්මා වායාමයෙන් එතකොට හැම තිස්සෙම උත්සාහයක් දරනවා සම්මා මේ මිච්ඡා වාචාවෙන් අයින් වෙලා සම්මා වාචාව ක්‍රියාත්මක කරනවා. එතකොට මේ සම්මා වාචා කියන අංගයට එතකොට සම්මා දිට්ඨි සම්මා සති සම්මා වායාම කියන අංග තුන උපකාර වෙනවා. ඒක මේ මහා චත්තාදීක සූත්‍රයේදී හොඳට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා.
ඔය එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි ඇත්තටම මේ මේ මේකෙදී සාමාන්‍යයෙන් ආධුනිකයෙකුගේ ඉඳලා අපි සාමාන්‍යයෙන් පටන් ගන්න කෙනෙකුගේ ඉඳලාම එයාට මේකේ අඩුපාඩුව හැටියට තියෙන්නේ සතියේ දුර්වලකම නිසා. ඇත්තටම නම් කියන්නේ සතර සතිපට්ඨානය තමයි ප්‍රගුණ කළ යුත්තේ, ඒකත් එක්ක තමයි මේ වැඩේ වෙන්නේ කියන එක නේද ස්වාමීන් වහන්සේ? එතකොට අදහස් වෙන්නේ
ඔව් එහෙම කියන්න පුළුවන්. ඒක තමයි දැන් අර කෙනෙක් කියන්නේ සාමාන්‍ය අන්දමින් සම්මා වාචාව ප්‍රගුණ කරද්දී අර බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ ලෞකික මට්ටමේදී ආ ශික්ෂාපද මට්ටමින් ඒක රකින්න උත්සාහන්ත වෙනවා. මම බොරු නොකිය ඉන්න ඕනේ, මම කේලම් නොකිය ඉන්න ඕනේ, මම පරුෂ වචන නොකිය ඉන්න ඕනේ, මම හිස් වචන නොකිය ඉන්න ඕනේ කියලා එයා නිකන් අර සත්පුරුෂයෙක් විදිහට එයා දැන් ඉන්න උත්සාහන්ත වෙනවා. ඒක ඒක මුල් අදියර. හැබැයි ඊට පස්සේ එයාට තේරෙනවා දැන් මේක මේ මෙහිම්මම කරලා හරියන්නේ නැහැ, මම තව ටිකක් ඇයි මේ මෙහෙම වචන කියවෙන්නේ, මට සිහිය නැහැ, මට සිහිය නැතුව ඔහේ නිකන් පුරුද්දට කියවුණා කියලා අන්න එයාට දැන් මේකේ තියෙන අමාරුකම තේරෙනවා, මේ කරන්න තියෙන අමාරුව තේරෙනවා. ඊට පස්සේ අන්න සතියක් දිනු කරනවා. දැන් මම මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ, මීට වඩා අවදියෙන් ඉන්න ඕනේ කියලා අන්න සතිය දිනු කරනවා. ඊට පස්සේ මීට වඩා මම වෑයමක් දරන්න ඕනේ, අන්න සම්මා වායාමයක් දිනු කරනවා. අර එතකොට බැලුවාම දැන් මෙයා ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක්. අර නිකන් අතනින් නතර වෙලා සීලෙන් නතර වෙච්ච කෙනෙක් නෙමෙයි. සීලං නිස්සාය සීලං පතිට්ඨාය චත්තාරෝ සතිපට්ඨානේ භාවෙයාසි කියලා බුදුහාමුදුරු කියන්නේ. දැන් සීලය පිළිපිට කරගෙන සීලය මත පදනම් වෙලා මේ සතර සතිපට්ඨාන ධර්මයන් දැන් එයා දිනු කරන්න උත්සාහන්ත වෙනවා. එයා දැන් ප්‍රතිපදාව ගමන් කරන කෙනෙක්. අන්න එයාගේ හිතේ පහළ වෙන සම්මා වායාමයේ තමයි නැත්නම් සම්මා වාචාව තමයි ලෝකෝත්තර සම්මා වාචාව වශයෙන් පෙන්වන්නේ. ඒක එක එක මට්ටම් වලින් දැන් එයා ඒක දිනු කරගෙන යනවා.
නමුත් සමහරවිට එතකොට සීල මට්ටමේදීත් ඒයාට කියන්නේ මේකට සතිය කියන්න බෑ. සතිය කියලා කියන්නේ ඊටම ගැඹුරු ස්වභාවයක්නේ. අපි නිකන් සිහි කල්පනාව කියන වචනේ ගත්තොත්ින් එතකොට ඒකනේ උපකාර වෙන්නේ එයාට හඳුනා ගැනීම කරන්න. මේක දැන් මම මේ කතා කරන එක මේ මිච්ඡා වාචාව කියන එක හඳුනා ගැනීමත් එතකොට ඒ මට්ටමේදීත් එතකොට ඒ මට්ටමේදීත් සතියේ දුර්වලකමක් නිසානේ ඇත්තටම මේ ප්‍රශ්නේ වෙන්නේ. ඒක එතකොට ඒකයි මම අදහස් කරේ මේ සතිය දියුණු කිරීමම තමයි මේකට මේ ගමනට උදව් වෙන්නේ කියන එක.
ඔව් එතනින් පටන් ගන්න වෙනවා අනිවාර්යයෙන්ම.
ඔව්
ඒක මම මතක් කරපු බික්කු සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒකම තමයි කියන්නේ. මේ මුලින්ම සීලය පිරිසුදු කරගන්න, ඊට පස්සේ මුලින්ම ඊළඟට සම්මා දිට්ඨිය ඇති කරගන්න, ඊට පස්සේ ඒක මත පදනම් කරගෙන අනිවාර්යයෙන්ම සතිපට්ඨානෙ වඩන්න. මොනක තමයි යාට යන්න තියෙන පාර. ඒ තමයි ඍජුවම බුදුරජාණන් වහන්සේ මේ බික්කු සූත්‍රයේදී ප්‍රකාශ කරන්නේ. ඉතින් බඳු ජීවිත මහත්ය කියන එකම තමයි එතනත් කියලා තියෙන්නේ. දැන් එයා උත්සාහ කරනවා දැන් මේ මිච්ඡා වාචාවෙන් වළකින්න සම්මා වාචාවේ යෙදෙන්න. හැබැයි එතන තව දැන් ප්‍රතිපදාවට අවතීර්ණ වෙලා මේක ටිකක් සූක්ෂමව කරන්න දැන් එයා පිවිසෙනවා. පටන් ගන්නවා, ආරම්භයක් ලබනවා. එතෙන්දී අයා ඒ ප්‍රතිපදාව ගමන් කරන කෙනෙක් වශයෙන් අන්න ලෝකෝත්තර සම්මා වාචාවක් දිනු කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් සතිය තමයි ඉතින් ආරම්භක මට්ටම වශයෙන් කියන්න තියෙන්නේ. එතෙන්දී අර දැන් මේ චත්තාරිසෙන් සූත්‍රයේදී එතකොට ඒ සතියට සම්මා වායාමයේ උදව් කරනවා, සම්මා දිට්ඨියෙන් මඟ පෙන්වනවා. මෙන්න මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. මේක තමයි සම්මා වාචාව කියලා කියන්නේ. මෙන්න මේක තමයි මිච්ඡා වාචාව කියලා කියන්නේ. එතකොට අර යම්සි ප්‍රඥාවක් තියෙනවා මේ දෙක වෙන් කරලා දැනගන්න.
එහෙමයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතකොට මම කරන භාවනාවත් එක්ක ගැන අහුවත් ස්වාමීන් වහන්සේ දැන් අනුසය මට්ටමේ කෙලස් කියන එක දැන් මම මෙහෙම හඳුනා ගත්තා. දැන් අර සිත අනිශ්චිතව ඉන්නකොට සිතටම ආවේනික නිදහස් ස්වභාවයක ඉන්නකොටත් දැන් මම යවන්නේ නැහැ කිසිම මේ වෙනත් දැන් ඇහෙන ශබ්දයකට. නමුත් ඒ සිත નિરાයාසයෙන්ම වෙන එකකට ගිහිල්ලා ආපහු අතනට එනවා. එතකොට ඒ යෑමද මේ අනුසය මට්ටමේ කෙලස් කියලා කියන්නේ. මොකද නැත්තම් එහෙම නැත්තම් සිත ඔහේ අර එයාටම ආවේනික යාම කැමැති කැමැති කියන්න බෑ. නිකන් ඒක එයාගේ හුදු පවතින ස්වභාවය, ආකල්ප මේ ස්වභාවය. මොකද මම පොයේ දවස්ෙදිත් අර දිගටම වැඩිපුර මේ භාවනා කරා. ඒ කරනකොට දැන් ඒ ස්වභාවයේ හිත ඉන්නවා. මැස්සෙක් ඇවිල්ලා ඉවරලා කටේ වහලා තොලේ ළඟත් එහෙම කළා. නමුත් අර හිත අතන ඉන්නවා. අනුව තරකක් දැනෙනවා. ඒ එතනින් පණින් නැතුව ඉන්නවා. එතකොට ඒ වගේ ස්වභාවයක් තියෙනවා. නමුත් අර එහෙම ඉන්නකොට අර මැස්සා ඇවිල්ලා මේ තොලේ වහලා දඟලන එක දැනීම කියන එකද මේ කියලා මේ සාමාන්‍ය මේ
කෙලස් දැනීම කියන එකේ වරදක් නැහැ. දැනීම කියන එක කාටත් තියෙනවා. නමුත් දැනීම හරහා අපේ හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? ඒ දැනීමට හිතේ බොහොම ප්‍රබල ද්වේෂයක් ඇති වෙනවා නම් මම මුව මරන්න ඕනේ කියලා හිතනවා නම් අන්න එතෙන්දී අපේ හිතේ අපි මේ තේරුම් අරගෙන තියෙන ව්‍යාපාදයක් පහළලා තියෙනවා. ඒතර තාම පටිඝ අනුසය ක්‍රියාත්මක වෙනවා. මුල තිබුණා මේ පටිඝ අනුසය ස්වභාවයක්. මේ පටිඝ අනුසය ස්වභාවයට දැන් ඔන්න පණ ආවා. සක්‍රිය වුණා. ඉතින් එතකොට තමයි අර ද්වේෂසිත පහළ වුණේ. මම මුව මරන්න ඕනේ, මුව මේ ගහන්න ඕනේ එහෙම කියලා අර ඒ සිත දැන් මේ මතුපිට මට්ටමට ආවේ ක්ලේශයක් වශයෙන්. මේ පටිඝ චේතනාවක් බවට පත් උනේ අර පටිඝ අනුසයේ ඒ ක්‍රියා සක්‍රිය වීම නිසා. එතකොට ඒ වේදනාව දැනීම කියන එක කාටත් තියෙනවා.
එහෙම. එතකොට දැන් එහෙමනම් ස්වාමීන් වහන්සේ ඉතින් එතකොට අර හිතේ එයාට ආවේනික ඒ ස්වභාවයේ ඉන්නවා. නමුත් අර දැනුමු දැනෙනවා. ඒකෙන් බාධාවක් නැහැ. ඔහේ ඉන්නවා. ඉතින් දැන් ඊට පස්සේ අපිට දිගටම දියුණු කරන්න තියෙන්නේ මේ ආකාරයට ඉන්න පුළුවන් කාලය වැඩි කිරීමක් කියන එක තමයි එතකොට වෙන්න ඕන. ඔව්. එතකොට මම ඒ වගේම තමයි ඇවිදිනකොට වැඩ කරනකොට ඒත් අර හිත අර ස්වභාවයේ ඉන්නවා. නමුත් අර වැඩේ කෙරෙනවා. එතකොට ඕක අපි බහුලීකృత කරන්න තමයි දැන් දිගටම තියෙන්නේ නේ සම්මත.
එහෙම අනහරි. එතනදී බලන්න පුළුවන් අපේ ඒ විවිධ වැඩවල යෙදෙද්දී ඒ වැඩේ හරහා තවමත් කතරම් දුරට අපේ හිතේ ආසතියක් ගොඩනැගෙනවා. කතරම් දුරට අපි තාමත් මේ අපිත් එක්ක කටයුතු කරන අනිත් අය ගැන අපි තුමු කෙනෙක් පුද්ගලයෙක් විදියට අරගෙන එයත් එක්ක ගැටෙනවද නැත්නම් ඇලෙනවද, ඒ හා හිතේ ආදතියක් බරගතියක් උපාදානයක් සිද්ධ වෙනවද? ඉතින් ඕවා සිද්ධ වෙන තාක් ඒ කියන්නේ අපි ගාව කෙලස් තියනවා කියන එක තමයි. නැත්නම් අපි මේ වැඩේ කරාට පස්සේ ඒක මතක් කර කර හිතේ නිමිති පහල කරගෙන හිතේ සංඥා පහල කරගෙන හිතේ ඒ තොරතුරු ඇතුළත් කරගෙන අපි ඒව ගැන හිත හිතා ඉන්නවද? ඉතින් එහෙම වෙනවනම් ඒ කියන්නේ තාම අපි ගාව අනුසය මට්ටම් ක්‍රියාත්මක වෙනවා. ආශ්‍රව මට්ටම් ක්‍රියාත්මක වෙනවා. කියන්නේ තවත් වෙන වචන වලින් කියනවා නම් දැන් හරිම පැහැදිලිව ප්‍රකාශ කරනවා දැන් මේ රාගය තියෙන තාක් හිතේ නිමිතිකරණයක් සිද්ධ වෙනවා. ද්වේෂය තියෙන තාක් හිතේ නිමිතිකරණයක් සිද්ධ වෙනවා. මෝහය තියෙන තාක් හිතේ නිමිතිකරණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි යමක් කළාට පස්සේ නැත්නම් යමක් කරද්දී ඒව හරහා හිතේ යම්සි සංඥා ඇති වෙලා විතර්ක ඇති වෙලා කතන්දර ගෙතීම් සිද්ධ වෙනවා රාග ද්වේෂ මෝහ කියන තා. හැබැයි අපේ හිතේ රාග ද්වේෂ මෝහ ෂය වෙන්න ඒ නිමිතිකරණය අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට නිකන් අර හිතේ පැහැදිලි බව, හිතේ පිරිසුදු බව අල්ල හිටින ගතියක්. ඒක වැඩි කාලයක් රඳා පවතින ගතියක්. තමයි එතකොට අත්දැකීමක් වශයෙන් කෙනෙකු ලබන්නේ.
එහෙමද? ඒ වගේම තව ඔව් එතකොට එහෙමනම් සමහරවිට දැන් මම දැන් මිදුල අතු ගෑවා. මිදුල අතු ගන්නකොට ඒ කටයුත්ත හොඳට සතියෙන් ඒ අවශ්‍ය පරිදි ඒක කරා. නමුත් වැඩේ ඉවර කරාම ඒ තියෙන පිළිවෙල ඒක දැක්කම අන්න ඒකට නිකන් පොඩි හිතේ කැමැත්තක් එනවා. එතකොට ඒ වගේ දෙයක්ද ඔය අනුශය කෙලස් කියලා කියන්නේ සමහරවිට?
නෑ ඒක තමයි. දැන් අපි තුමු දැන් මේ වගේ තැනකදී ඒ පහළ වෙන නිකන් ප්‍රසාදජනක ගතිය පහන් සිතුවෙන්න. ඒ වගේ දේවල් මට නම් හිතනවා මේ අනුසේ ක්‍රියාත්මක වීමට වඩා නිකන් ප්‍රසාද ජනක දෙයක් දැක්කහම ඉතින් හිතේ ප්‍රසන්න බවක් ඇති වෙනවානේ. ඒක මේ රාග චේතනාවක් නෙමෙයිනේ. දැන් අපේ හිතේ ඇති වෙන කැමැත්ත කියන එක මේ රාගයක් මත පදනම් වෙලා ඇති වෙන මේ කැමැත්තක්ද කියන එක එහෙනම් අය පොඩ්ඩක් හොයලා බලන්න ඕන. දැන් එහෙම නැතුව නිකන් හිතේ සාමාන්‍ය ප්‍රසාද ජනක ගතියක් පහන් ස්වභාවයක් ඇති වුණා කියන එක ඒක ක්ලේශයක් වශයෙන් බරපතල විදිහට ගන්න අමාරුයි. දැන් රාගයක තියෙන ගතිය තමයි අපි එතන පුජ්‍යල භාවයක් වාකරියට වෙලා තන් දෙයක් තියෙනවා කියලා හිතාගෙන ඒ දෙය සම්බන්ධයෙන් ඒ කෙනා සම්බන්ධයෙන් හිතේ චිත්ත රූපයක් හදාගෙන ඒක හිත පැටලිලා අන්න ඒ යන ගතිය තමයි රාගයේ තියෙන්නේ. දැන් මෙතෙන්දී බැලුවොත් අපි නිකන් මිදුල දිහා බලනවා. මිදුල තියෙන නිකන් ප්‍රසන්න බවක්. දැන් කුරු ටික ඔක්කොම අයින් වෙලා බොහොම ප්‍රියමනාප විදිහට තියෙනවා. අපේ හිත පිරිසුදුව තියෙනවා. දැන් බලන්න මහත්තයා ඕක බලද්දී හිත පිරිසුදු බව Tamanට අහිමි වෙලාද? හිතේ තිබිච්ච ප්‍රසන්න බව අහිමි වෙලාද? හිතේ තිබිච්ච සාමකාමී ගතිය අහිමි වෙලාද? බැලුවම එහෙම වෙලා නැහැනේ.
එහෙම වෙලා නැහැ. ඔව් එහෙම වෙලා නැහැ. මොකද එහෙම උපාදාන කිරීමක් ඒකට ලොකු කැමැත්තක් එහෙම නැහැ. නිකන් අර වැඩේ කරලා ඉවර වුණයින් පස්සේ බැලුවාම නිකන් අමුතු පිළිවෙලක් නිසා ඔව් ගතියක් තියෙනවා ඒක.
දැන් එතන නම් වරද්දක් නැහැ මට නම් හිතෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් ඔය තේරගතවල එහෙම එනවා ඇතම් රහතන් වහන්සේ මේ සබදහම් එක්ක ලස්සන්ට කටයුතු කරලා තියෙනවා. උන්වහන්සේලායේ තියෙන සබදහමේ අසිරිය භුක්ති විඳලා තියෙනවා. ඒක ගැන මේ රාග රක්තව කටයුතු කිරීමක් නෙමෙයි. දැන් උදාහරණයක් වශයෙන් කියන්න දැන් ඔය කාශ්‍යප මහ රහතන් වහන්සේ අපි දන්නවා දුතාංග ධාරීන් අතර අග්‍රම ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ එක්තරා අවස්ථාවකදී මේ තේර ගාථාවල එනවා. උන්වහන්සේ දකිනවා මේ රාත්‍රී කාලයේ මේ පළඟැටියෝ එහෙම එහෙ පියාඹනවා. ඒක හරිය දකුණු කළු දර්ශනයක්. මුළු රාත්‍රියම අන්ධකාරයි. මේ සත්තු නිකන් මේ තන තන හරි ලස්සනට පියාඹනවා. ඉතින් උන්ගේ අර තියෙන එළියත් එක්ක හරි ප්‍රසන්න බවක් උන්වහන්සේ දකිනවා. ඉතින් උන්වහන්සේ ඒක ප්‍රකාශ කරනවා මං හරි කැමති මේ රාත්‍රී කාලයේ මේ පළඟැටියෝ මේ එහෙට මෙහෙට මේ පියාඹන දර්ශනය දකින්න මං හරි කැමති. දැන් එතකොට මේ රහතන් වහන්සේ කෙනෙක් ඒක මේ රාගයෙන් දැකලා කරන ප්‍රකාශයක් නෙමෙයිනේ. උන්වහන්සේ මේ සබාධහමේ තියෙන ඒ ස්වාභාවික සුන්දරත්වය රසවිඳලා තියෙනවා. ඉතින් ඒකේ බාධාවක් නැහැ කියලා තමයි මම නම් කියන්නේ.
ඔව් ඒක හරි. ඒ කියන්නේ අපේ මේ දැන් සිත කිසිම දෙයක් උපාදාන නොකර එහෙම ඉන්නකොට ඒ අවස්ථාවේදී ස්වාභාවිකව අපිට ඒ විශ්වයේ මේ වටපිටාවේ තියෙන නියම ස්වરૂපේ ඒ ආකාරයෙන්ම දැනෙනවා. ඒ කියන්නේ සමහරක් විට අපි ඔය අත්දැකීම අපි අසීමත් නම් අපිට ලැබෙන්නෙම නැහැ.
අන්න හරි.
ඔව්.
එහෙම කියන්න පුළුවන්. වෙනත් වචන වලින් කියනවා නම් මේ පෘථග්ජනයෙකුට වඩා රහතන් වහන්සේ කෙනෙක් මේ සබාධහමේ තියෙන සුන්දරත්වයේ භුක්ති විඳිනවා කියලා කියන්න පුළුවන්. මොකද උන්වහන්සේගේ මේ බැඳීම් වලින් තොරව ඒ තැනකට හිත හිර කර ගැනීම වලින් තොරව රාගයෙන් දැවීමකින් තොරව උන්වහන්සේ බොහොම ප්‍රසන්න හිතකින් හාත්පස පැතිරිච්ච හිතකින් නිදහස් හිතකින් විමුක්ත හිතකින් මේ සබාධහමේ අසිරිය භුක්ති විඳිනවා. දැන් තවත් උදාහරණයක් කියනවා නම් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන්න යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ බේරුව ගම හරිම ලස්සනයි, මේ දකින මේ දර්ශනේ හරිම ලස්සනයි, මේ මම මේ දකින අවසාන දර්ශනයයි. ඔය විදිහට අර මේ සබාධහම ගැන බොහොම නිකලස් විදිහේ ප්‍රකාශයක් කරලා තමයි බුදුහාමුදුරුවෝ පිරිනුවන් පාන්න යන්නේ. ඒ නිසා අපිට තේරෙන්නේ මේ දැන් ලෝකේ තියෙන ලස්සන එහෙම තියෙනවා, මේ අපේ හිතේ තියෙන කෙලෙස් වල ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒක ගැන ගාතාවකුත් එනවා ඒ නිබ්බේධික සූත්‍රයේ. දැන් මේ ලෝකේ නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම. තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත ධීරා විනයන්ති චන්දං. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ. මහණෙනි මේ ලෝකේ තියෙන මේ විචිත්‍ර දේවල් ඒව නෙමෙයි කාමයන් වෙන්නේ. සංකප්ප රාගෝ පරිසස්සකාම මේ මිනිස්යාගේ හිතේ ඒ දේවල් මුල් කරගෙන පහළ වෙන ඒ චන්ද රාගය, ඒ පහළ රාග සිතුවිල්ල, ඒ සංකල්ප රාගය, ඒ නැත්තම් වෙනත් වචනකින් කියනනම් අපි මේ කතා කරන්නේ මිච්ඡා සංකල්ප. ඒව තමයි යන රාගය බවට පත් වෙන්නේ. දැන් මෙයා මොකද කරන්නේ? තිත්තන්ති චිත්‍රානි තතේම ලෝකේ, මේ ලෝකේ තියෙන ලස්සන එහෙම්ම තියෙද්දි අතෙත්ත ධීරා විනයන්ති චන්දං. එයා මේ ඇතුළත තියෙන රාගය විනයනය කරනවා, ඇතුළත තියෙන රාගය ප්‍රහාණය කරනවා. අවට සුන්දරත්වයට කිසි හානියක් නැහැ. යාට පස්සේ මේ රාගකෝ නම් ඒ අවට සුන්දරත්වයේ දුක් කර දෙන්නත් පුළුවන්. හැබැයි ඇතුළත රාගයක් හටගන්නේ නැතිව.
එහෙම ඔබ වහන්සේ දැන් ඒ බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම ගැන මතක් කරනකොට මට මතක්ුණේ ඔබ වහන්සේ දා පොයේ දවසේදී කරපු ධර්ම දේශනාවේදී එතනදී සඳහන් කරනවා දැන් බුදුන් වහන්සේට අර පළමුවෙන්ම වේදනා ඇවිල්ලා ඉවරලා බුදුන් වහන්සේ එතනදී අදිෂ්ඨාන කරනවා කියලා තව මාස මෙච්චරකින් පිරිනිවන් පානවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ මට එතනදී ආපු ගැටලුවක් දැන් ඒ පිරිනිවන් පෑම කියන එකදී ඒ කියන්නේ ඒක ස්වාභාවිකව වෙන දෙයක්ද එහෙම නැත්නම් ඒක අවශ්‍ය විදියට පාලනය කරනවා කියන්නේ නැත්නම් පිරිනිවන් පානවා කියන එක ඇත්තටම ඒ වෙලෙදි බුදුන් වහන්සේ සම්පූර්ණම කාය සංස්කාර අතාරිනවා. ඒ කියන්නේ හුස්ම ගැනීම නවත්වීම හරහා කරන දෙයක්ද එහෙම නැත්නම් ඒක ස්වාභාවිකව වෙන දෙයක්ද කියන එක නිකන් අර පොඩි ගැටලුවක් මට ඒ වෙලෙදි මතු වුණා.
ඒක එතෙන්දී ඇත්තරම දැන් දේශනාවේ සඳහන් වෙනවා ඔය ඉද්ධිපාද දිනු කරපු කෙනෙකුට දැන් ඒක බුදුහාඳුරුවත් කියනවානේ ඉද්ධි සතර ඉද්ධිපාදයන් දිනු කරපු කෙනෙකුට ඒ ඉද්ධිපාදවල අනුභවයෙන් ඒවැ ශක්තියෙන් ඕනනම් ඊට වඩා ඉන්න පුළුවන් ගත කරන්න පුළුවන් කියලා ඇඟියක් කරනවානේ. ඒතර අපිට තේරෙනවා දැන් බුදුරජාණන් වහන්සේට ඒ ශක්තිය ලැබිලා තියෙනවා. අවශ්‍ය නම් ඒ ඉද්ධිපාදවල තියෙන බලමහිමෙන් තව ඉදිරියට උනත් ඉන්න හැකියාව තිබිලා තියෙනවා. ඉතින් එතකොට ඒක ඇවිල්ලා සුවිශේෂී හැකියාවක්. ඒතර උන්නහන්සේට තිබිලා තියෙනවා මේ හැකියාව. ඒ කාය සංස්කාරයන් කෙරෙහි එක්තරාන්දමක බලපෑමක් කරන්න, ඒ ආයු සංස්කාරය කෙරෙහි යම් බලපෑමක් කරන්න ශක්තියක් උන්නහන්සේට තිබිලා තියෙනවා.
ඔව් එතකොට දැන් ධර්මයේම ස්වාමීන් වහන්සේ දැන් තවත් මේ තෙරණින් වහන්සේලා එහෙම පිරිනිවන් පානකොට එතකොට ඊ අය ඒක දැන් මම ආයු සංස්කාර අතාරිනවා කියලා ඉවර වෙලා ඒකට පෙර සෝදානමක් හැටියට බුදුන් වහන්සේ බැහැ දකලා අවසර අරගෙන එහෙම යන ස්වභාවයක් තියෙනවනේ. එතකොට ඊ අය පිරිනිවන් පෑම කියන එක දැන් අපි සාමාන්‍ය අය නම් වෙන්නේ කායිකව ලෙඩ රෝග වෙලා මෙහෙම වෙලා එහෙම වෙලානේ දැන් මේ කය අතෑරෙන්නේ මැරෙන්නේ. ඔව්. එතකොට දැන් ඒ පිරිණිවීමේදී ඒ ස්වභාවය ඒ කියන්නේ එහෙම ස්වාභාවිකව වෙන දෙයක් නෙමෙයිද නැත්නම් ඒ රහතන් වහන්සේ හිතලා කාය සංස්කාර අතාරිනවාද කියන එක ගැන එහෙම කොහේ හරි සඳහනක් තියෙනවද සමහරවල්?
ඔව් දැන් ඇත්තින්ද ඇත්තටම අපේ මේ ජීවිතය පවතින්නේ කාරණා තුනක් මුල් කරගෙන කියලා ධර්මයේ ප්‍රකාශ වෙනවා. ආයු උස්මාච විඥානං කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ආයුෂ කියන එක අවශ්‍යයි. උෂ්ණය කියලා කියන්නේ මේ මොකද්ද මේ ජීවිතය කියලා ජීවිතේන්ද්‍රය කියන එක අවශ්‍යයි. ඊළඟට විඥාන ස්වභාවය කියන එක අවශ්‍යයි. ඉතින් මේ මම නිකන් තේරුම් අරගෙන තියෙන්නේ ඉතින් රහත්වන් වහන්සේ කෙනෙකුට ඇති මේ වැයේ තියෙන සම්බන්ධය හොඳ තේරුම් ගැනීමේ හැකියාව. ඉතින් උන්වහන්සේට තේරෙනවා ඇති සමහරට මෙන්න මේ කාලේ වෙනකොට මගේ ආයුෂ ඉවර වෙනවා. මේ කාලේ වෙනකොට ජීවිතේන්ද්‍රය අඩපණ වෙනවා කියලා ඒ හැඟීමක් ඒ අවබෝධයක් උන්වහන්සේට ලැබෙනවා ඇති. මේ හිතේ තියෙන පිරිසුදු බව නිසාම, නිකලස් බව නිසාම ඒ තමන්ගේ ජීවිතයේ ඒ ආයු කාලය ගැන වටහීමක් උන්වහන්සේට ලැබෙනවා ඇති. එතකොට තේරෙනවා ඇති සමහරට මේ ඔන්න දැන් හෙට තමයි පිරිනිවන් පාන්න තියෙන්නේ. ඔන්න හෙට තමයි සම්පූර්ණයෙන්ම මේ ආයු සංස්කාර ඉවර වෙන්නේ. ඒක තේරෙද්දී අන්න සමහරකට බුදුරජාණන් වහන්සේ ගාවට යනවා. කියලා කියනවා ස්වාමීනි මම හෙට පිරිනිවන් පානවා කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ තමන් සියදි විනාශ ගන්නවා කියලා. උන්වහන්සේ කලින් දැකලා තියෙනවා මේ කාලේ වෙනකොට මගේ ආයු සංස්කාර අවසానයි. ගෙන අපෝ ආයුෂ අවසానයි. ඒක අතකින් මෙහෙම කියත හැකියි. දැන් රහතන් වහන්සේගේ කෙනෙක්ගේ ජීවිතය උදාහරණයක් වශයෙන් කියනවා නම් හරියට අර පෙට්‍රල් ඉවර වෙච්ච වාහනයක් වගේ. දැන් හිතන්න වාහනයක් යමින් තිබුණා. ඒකේ යා ඒ වාහනේ පෙට්‍රල් නිසා යම් ජව සම්පන්න ගතියක් තිබුණා ඒකට. එයා බොහොම වේගින් ගමන් කරමින් හිටියා. හිතන්න අපි හයිවේ එක යමින් ඉඳලා අපිට තේරෙනවා දැන් ඔන්න ෆුවල් ටැංක් එක ඉවරයි. සම්පූර්ණයෙන්ම පෙට්‍රල් ඉවර වුණා. ඉතින් එතකොට එයාට තේරෙනවානේ දල වශයෙන් මේ ආපු වේගෙට තව යන්න පුළුවන් දුර කොච්චරද කියලා එයාට තේරෙනවානේ යම්සි වශයෙන්.
ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය ව්‍යාධියටපත් වෙලා අපිට ලෙඩ රෝග වෙලා එහෙම ඉන්නා වගේම ඒ ස්වභාවය. එතකොට
වෙන්න පුළුවන්. ඉතින් මොකද උන්වහන්සේට නැහැනේ අර කෙනෙක් පුජ්‍යලයේ මම කිව්වද මේ එකක් නැහැ. දැන් මේ සම්පූර්ණ එකතුකින් කියනවා නම් අර සෞපාදිසේස නිර්වාණයක් අත්දකින්න කෙනෙක් නේද?
එහෙම.
මොකද්ද? කන්දේ සහිත නිර්වාණය අත්දකින්න කෙනෙක් නේ. දැන් මේ ඊළඟට යන්නේ අනුපදිසේස නිබ්බාන. ඒ සෞපාදිසේස නිබ්බාන මට්ටමකදී උන්වහන්සේට වැටහෙනවා ඇති. තව මෙච්චරයි මේකේ මේ යන විදිහ නම් යන්න තියෙන්නේ. මීට වඩා එහාට යන්න හැකියාවක් නැහැ. ඒ මේ අවබෝධයෙන් ඊට පස්සේ යන්නේ අනව බුදුහාඳුරෝ හම්බෙන්න කියලා කියනවා සාමීනි මට මෙච්චරයි කාලය ඉතිරිලා තියෙන්නේ. මට අවසරයි කියලා වැඳලා සමාව අරගෙන ඉතින් ඉවර වෙන්න හරිනවා. ඉවර වෙන්න ඉඩ හරිනවා.
එහෙම පැහැදිලි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට බොහෝම නිදුක් බව නිරෝගී ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
දැක් තෙරුවන් සරණයි.
ඊළඟ පැනේ චින්තා හෙටි ආරච්චි මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අවසරයි.
ඔව්. පොඩ්ඩක් හයියෙන් කියන්න එහෙනම් මදි.
එහෙමයි ස්වාමීන් වහන්ස. මේ ඔබ වහන්සේ දේශනාවේ මුලින් කියපු එකක් ස්වාමීන් වහන්ස. මේ කුසලයේ සමාදම් වීම ගැන ඔබ වහන්සේ කිව්වනේ. අන්න ඒක අපි කරන්නේ කොහොමද කියලා ගැන් පොඩි පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස? කුසලයේ සමාදම් වෙනවා කියන එක.
ඔව් දැන් මට නම් හිතෙන විදිහට දැන් බුදුරජාණන් වහන්සේ කියනවානේ අර සීලය ගැන කියද්දි විරති සීලයක් ඊළඟට චාරිත්‍ර සීලයක් වශයෙන් දෙපැත්තක් පෙන්වනවානේ. දැන් විරති මට්ටමකදී වලකින පැත්ත වෙනම තමයි අවධාරණය කරන්නේ. තාම අපෙන් සත්තු මැරෙනවා. ඉතින් සත්තු නොමර ඉන්න හදනවා. තාම හොරකම් කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් නොකර ඉන්න උත්සාහ කරනවා. දැන් ඒතර නොකිරීම පැත්ත ගැන තමයි මතක් කරලා දෙන්නේ. හැබැයි හිතන්න යම් අවස්ථාවක දැන් මේකේ යම් ප්‍රගුණක් බවක් ලැබුණා. එතන දැන් අන්න යාට පුළුවන් දැන්. සෑහන කාලයක් තිස්සේ හතෙන් මරලා නැහැ. සෑහන කාලයක් තිස්සේ හොරකමක් කළා නැහැ. සෑහන කාලයක් තිස්සේ මිත්‍යා මේ මොකද්ද ඒකට කියන්නේ කාමිත්‍යාචාරයක යෙදෙලා නැහැ. බොරුවක් කියලා නැහැ. රහමෙල පානය කළා නැහැ. දැන් එයාට ඒක ඉන්න පුළුවන්. දැන් එයාට ඒ විශ්වාසය ඇති වෙලා. දැන් අන්න කරන පැත්තකට දාන. චාරිත්‍ර ශීලයේ පැත්තකට දාන. දැන් එතකොට ප්‍රාණ ඝාතය කරනවා වෙනකොට දැන් අබේ දානේ දීමේ පැත්තක්, අවිහිංසාව පැත්තක්, මිත්‍රශීලීත්වයක්, මෛත්‍රියක් එයා දැන් ප්‍රගුණ කරනවා. එතකොට සොරකම් කරනවා වෙනුවට ඊට හාත්පසින් විරුද්ධ තව කෙනෙකුට දෙයක් දෙන ගතියක්, දානයක් ඒ පැත්ත ප්‍රගුණ කරනවා. එතකොට කාම මිත්‍යාචාරයක් කරනවා වෙනුවට බ්‍රහ්මචාරීව සිටීමක් ප්‍රගුණ කරනවා. ඊළඟට මුසාවාදයක් වෙනුවට සත්‍යයක් කතා කරනවා, නිවැරදි තැනදී කතා කරනවා, නිවැරදි ස්ථානයේදී කතා කරනවා, නිවැරදි කාලයේදී කතා කරනවා. කතා කරන දේ බොහොම අර්ථ සම්පන්න දෙයක් කරනවා. සමගි සම්පන්න පැත්තක් ගැන කතා කරනවා. ඉතින් ඔය වගේ අර මේකේ අපි කියන ධනාත්මක පැත්තක්, සුභවාදී පැත්තක් එන තමයි දැන් මේ යෙදෙන්නේ. එතකොට අන්න සමාදන් වෙනවා. එතකොට අන්න කුසලයක් සමාදන් වෙනවා කියලා කියන්න පුළුවන්.
ඒකෙන් ස්වාමීන් වහන්සේ දැන් අපි නිකන් අර පංසල් සමාදන් වෙනවා වගේ වචනෙන් කියලා නිකන් අපි මොකද්ද නිකන් ඒක නිකන් උපාදානය කරනවා වගේ, අභිනන්දනය කරනවා වගේ දෙයක්ද? එහෙම නැත්නම් අපි දන්නවා දැන් අපි මෙච්චර කල් සිල් රැකලා තියෙනවා කියලා නිකන් හිතන ඒක අර කොහොමද කරන්නේ කියන එක තමයි.
ඒක තමයි මම දැන් කිව්වේ. දැන් කොහොමද කරන්නේ කියන එක තමයි කිව්වේ.
ඒ කියන්නේ මට තේරෙනවා සමනාංශ දැන් සීලය රැකගෙන ඉන්න මට්ටම මට පැහැදිලි. ඒ කියන්නේ මං අර ස්ටෙප් බයි ස්ටෙප් ගියේ එක මං දන්නවා. ඒක බොහෝ දුරට රැකගෙන දැන් රකින්න නෙමෙයි රැකගෙන තත්ත්වයේ තියෙන බවත් මම දන්නවා. හැබැයි ඒක අනුමෝදන් කරනවා කියන එක දැන් කියන සමාදන් වෙනවා කියන එක මම නිකන් ඒක නිකන් අර වඳිනකොට කියන්න ඕනේ වගේ දෙයක්ද කියන එක තමයි මට තේරෙන්නේ නැත්තේ.
නෑ නෑ ඒ එහෙම ඒ මට්ටමක් නෙමෙයි මේ කතා කරන්නේ. දැන් සම්මා වාචාවේ සීලයේ ටිකක් එහාගේ මට්ටමකදී දැන් චාරිත්‍ර සීලයකදී ඒතර අර අකුසල පක්ෂයේ වෙනුවට කුසල පක්ෂයක් සමාදන් වෙනවා. තව කෙනෙක් කරන කුසලයක් පවා එයා සමාදන් වෙනවා. තමන් පවා ඒකේ කුසල පක්ෂයක් දිනු කරනවා. ඒක මම කියන්නේ නිකන් දැන් සත්තු නොමර ඉන්නවම නෙමෙයි. ඒ වෙනුවට තමන් තුල අවිහිංසාවාදී බවක් දිනු කරනවා. අවිහිංසා සංකප්පයක් දිනු කරනවා. මිත්‍රශීලී සංකප්පයක් දිනු කරනවා. දැන් එතකොට දැන් වර්ධනය කිරීමක් නෙමෙයි. නිකන් අරක නොකර සිටීමෙන් නතර කළා නෑ. ඒ වෙනුවට සුභවාදී පැත්තක් මෙයා දැන් මෙයාගේ හිතේ ප්‍රගුණ කරනවා. වර්ධනය කරනවා.
එහෙම. එතකොට අර භාවනා කරන එක වුණත් අර අපි සමාදන් වෙනවා කියන එක ස්වාමීන් වහන්සේ දැන් අර අපි භාවනා ඉවර වෙලා සමහර වෙලාවට ප්‍රාර්ථනා කරනවා වගේ එකකුත් තියෙනවා අපි රැකපු සීලය සමාදන් වෙලා වගේ ඒ වගේ නෙමෙයි නේද?
එක එක මට්ටම් වලින් කියන්න වෙන්නේ යතම් කෙනෙක් තින් අදිෂ්ඨාන කරනවා මගේ මේ සීලයෙන් යහපතක් වේවා නැත්නම් මේක සීලය අනිත්‍යයත් අනුමෝදන් වේවා කරපු කුසල් අනුමෝදන් වේවා ඉතින් ඒකේ ඉතින් එච්චර වැරද්දක් නැහැ.
එහෙමයි අම්මා හිතන්නේ මට වැටුණා ස්වාමීන් වහන්සේ.
හොඳයි.
බොහොම පිං තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ඊළඟ පැනය අරුණ මානතුංග මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ගරු ස්වාමීන් වහන්සේ පෙරුවන් සරණයි. මේ අහන්නේ ටිකක් මූලධර්ම ප්‍රශ්නයක්, හැබැයි භාවනාව සම්බන්ධව. ස්වාමීන් වහන්සේ මේක මට ඇතිවෙච්ච ගැටලුවක් සබ්බාසව සූත්‍රයේ කියවන කොටයි. එතකොට සතර සතිපට්ඨානේ චිත්තානුපස්සනාව කියවන කොටයි ඇතිවෙච්ච ප්‍රශ්නයක්. ඒ වගේම තව ටිකක් විමසලා බලනකොට මට තේරුණා මේක නිසා මේ අහන්න යන ප්‍රශ්නේ නිසා වෙන සමාජීය වශයෙන් ධර්මයේ යම්කිසි විකෘති කිරීමකුත් ඇති වෙලා තියෙනවා. ඒ නිසා හිතුණා මේක අහලා මගේ දැනුම පිරිසිදු කරගන්න එක වටිනවා කියලා. දැන් සබ්බාසව සූත්‍රයේදී අහන එක ප්‍රශ්නයකදී, ඒ කියන්නේ දක්වන ආශ්‍රව නැති කරගන්න මාර්ගයකදී, විශේෂයෙන්ම සෝවාන් ඵල තත්වේදී නැතිවන ආශ්‍රව ගැන සඳහන් කරනකොට කියනවා මේ මහණෙනි යම් ධර්ම කෙනෙකුන් මෙනෙහි කෙරේ නම් මෙනෙහි නොකළ යුතු ධර්මයෝ කවරකුද යත්, මහණෙනි යම් කෙනෙක් ධර්ම කෙනෙකුන් මෙනෙහි කරන්නාහුට නූපන් කාමාශ්‍රව හෝ උපදීද. එතකොට කාමාශ්‍රව උපදින එක දැනගෙන එතන කියනවා. එතකොට මං චිත්තානුපස්සනාව පැත්තෙන් කිව්වොත් ඉද බික්කවේ බික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. මහණෙනි මේ ශාසනයේ මහණතෙම රාගසහිත වූ සිත රාගසහිතයයි දනි. එතකොට දැන් මෙතන මේ දෙකේම ගොඩක් සමානකමක් තියෙනවා මේ කියන කතා දෙකෙන්. නමුත් බුදුරජාණන් වහන්සේ අපේ සබ්බාසව සූත්‍රයේදී ඒ සමාන කරුණු දෙකෙන් එකක් අරගෙන ඒක සෝවාන් අංගවලට සම්බන්ධ කරලා තියෙන සෝවාන් තත්ත්වයේදී නැති කරන්න තියෙන දෙයක් හැටියට. ඒතර එතන භාවනාව කියලා ඒ සූත්‍රයේ භාවනාව කියලා සඳහන් කරන්නේ බොජ්ජංග ධර්ම ගැන කතා කරනකොට විතරයි. නමුත් මේ දෙකම සමාන නිසා, ඒ වගේම චිත්තානුපස්සනාව කියන්නේ පැහැදිලිවම විපස්සනාව නිසා ඒක භාවනාවක්. එතකොට දැන් මේ අර සබ්බාසව සූත්‍රයේදී බුදුහාමුදුරෝ බොජ්ජංග ධර්ම ගැන විතරක් කියනකොට භාවනාව කියන වචනේ පාවිච්චි කරන්නේ ඇයි? දෙවෙනි කාරණේ මට තේරිච්ච එක තමයි ඒ උනාට එහෙම කිව්වට බොජ්ජංග ධර්ම නැතුව සෝවාන් වෙන්න බැහැනේ. ඉතින් එතකොට මේ එතන යම්කිසි විද්‍යයකට පරස්පර බවක් හැංගෙනවා. ඒතර මට හිතන්න තියෙන්නේ දැන් අර මේ සබ්බාසව සූත්‍රයේදී භාවනාව කියලා වෙනම කොටසක් අරගෙන ගැඹුරු භාවනාවක් හැටියට බොජ්ජංග ධර්ම පෙන්නනවා දෝ කියලා සැකයක් ඇති වුණා. මොකද යම් යම් කොටස් අද මේ ටිකක් විකෘති කරලා කියනවා. එතකොට එහෙනම් මේ සෝවාන් වෙන්න භාවනාව කරන්න ඕනේ නැහැ කියලා. නමුත් එහෙම දෙයක් නෙවෙයි කියන එක මට හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන පිරිසිදු කර ගැනීම කරන්නයි මේ ප්‍රශ්නේ අහන්නේ. පෙරුවන් සරණයි.
මන්නම් මම තේරුම් ගන්න තියෙන්නේ ඇත්තටම සබ්බාසන සූත්‍රයේ දැන් එතකොට ක්‍රම හතක් ගැන කියවෙනවා. ඒ ක්‍රම හතම අපිට ඒ අවස්ථානුකූලව ප්‍රයෝජනවත් වෙනවා. අපි භාවනාව කියන එක එක ක්‍රමයක් වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට සංවර වීම ක්‍රමයක් වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා. යෝනිසෝ මනසිකාරය නැත්නම් දසනා පහතබ්බා කියන එක ක්‍රමයක් වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට නරක මිනිසුන් ඇසුරු නොකර සිටීම ඒ වගේ පැතියේ පරිවර්ජනා පහතබ්බා කියන එක ක්‍රමයක් වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට හිතේ කෙලස් තියාගන්න නැතුව හිතෙන් කෙලස් අයින් කරනවා, විනෝදනය කරනවා කියන එක විනෝදනා පහතබ්බා කියන එක වෙන ක්‍රමයක් වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා. ඔය විදිහට ඔය ක්‍රම හත අවස්ථානුකූලව අපි හැමෝටම මුළු මාර්ගයේදීම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් එතකොට තාම මේ සෝවාන් වෙලා සිටීම හෝ නොසිටීම කියන එක නෙමෙයි. අපි දහමක් ප්‍රගුණ කරන්න පටන් ගත්ත මොහොතේ ඉඳන්ම මේ හතේම ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. හැබැයි මනතුංග මහත්තයා කියන වගේ ඒ අවසාන කොටසදී භාවනා පහතබ්බා කියන කොටසදී බුදුරජාන් වහන්සේ මතු කරලා දීලා තියෙන්නේ පොච්චංග ධර්ම හත පමණයි. නමුත් එතනින් අදහස් වෙන්නේ නැහැ පොච්චංග හතට නැත්නම් එකපාරට අපිට එන්න පුළුවන් කියලා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් වෙනත් සූත්‍රයක් ගත්තොත් දැන් ආනාපාන සති සූත්‍රය ගත්තොත් ඒකෙදි මුලින්ම ඔන්න සතිපට්ඨාන නැත්නම් ආනාපාන සතිය ගැන කියනවා. ඒකේ කායනුපස්සනාව කොටස ගැන කියනවා. ඊට පස්සේ ආනාපාන සතියම පාවිච්චි කළ කොහොමද වේදනානුපස්සනාවක් වඩන්නේ? චිත්තානුපස්සනාවක් වඩන්නේ. ධම්මානුපස්සනාවක් වඩන්නේ. එතකොට මේ සතර සතිපට්ඨාන ධර්ම ගැන තමයි කතා කරන්නේ. ඊට පස්සේ බුදුහාඳුරෝ කියනවා මේ සතර සතිපට්ඨානයන් බහුලීකృత කරනවන් නම් අන්න බොජ්ජංග ධර්මයන් වඩත හැකි වඩන්න පුළුවන් කියලා කියනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා සතිපට්ඨාන ධර්මයන් මේ බොජ්ජංග ධර්ම ප්‍රගුණ කිරීම සඳහා මූලික අඩිතාලම සපයනවා. ඒ පෙරහුරුව ලබලා දෙනවා. බොජ්ජංග වලින් පටන් ගන්න බෑ. ඒ වගේ දෙයක් තමයි මම තේරුම් ගන්න තියෙන්නේ. එතකොට සතිපට්ඨානයෙන් පටන් ගන්න පුළුවන්. කායනුපස්සනාවෙන් එහෙම පටන් අරගෙන අපිට අනුපූර්ව ප්‍රතිපදාවක යෙදෙන්න පුළුවන්. ඒ සතර සතිපට්ඨාන ධර්මයන් ප්‍රගුණ වීමෙන් යනකොට අන්න බොජ්ජංග මට්ටමක් දක්වා අන්න හිත වැඩෙනවා. ඊට පස්සේ අන්න බුදුරජාණන් වහන්සේ කියන නේද සතිපට්ඨාන මට්ටමෙන් බොජ්ජංග මට්ටමට ගියා. බොජ්ජංග මට්ටමින් අන්න විඥා විමුක්ති මට්ටමක් ප්‍රකාශ කරනවා. ඉතින් එතකොට මේ වයේ ඇත්තටම දැන් ඒ සූත්‍ර 90 තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ. දැන් ආනාපාන සති සූත්‍රයේදී එතකොට සතිපට්ඨාන ද ආනාපාන සතියක් සතර සතිපට්ඨානයක් බොජ්ජංග ධර්ම හතක් ඊළඟට විඥා විමුක්ති කියන ධර්ම දෙකක් එකක් හතරක් හතක් දෙකක් ඔය විදිහට පෙන්නනවා. දැන් තවත් සූත්‍ර ගත්තොත් ඒ වෙලාවේදී කෙනින්ම 37 බෝධිපාක්ෂික ධර්මයන් ප්‍රකාශ කරනවා. සතිපට්ඨාන ධර්ම හතරක් ඊළඟට සම්‍යක් ප්‍රධාන වීර්ය හතරක් ඊළඟට සතර ඉද්ධීපාද හතරක් පංච ඉන්ද්‍රිය ධර්ම විදියට ඒවා පහක් බල ධර්ම වශයෙන් පහක් ඊළඟට බොජ්ජංග ධර්ම වශයෙන් හතක් අරහතාංග මාර්ග වශයෙන් අටක් ඔය විදිහට ප්‍රකාශ කරනවා. ඉතින් මේ විදිහට ඒ අනුව බුදුරජාන් වහන්සේ ඇතැම් මෙලාවන් වලදී හකුලෝල ප්‍රකාශ කරලා තිනවා කෙටියෙන් ප්‍රකාශ කරලා තිනවා ඇතැම් තැන් වලදී විස්තර වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ හකුලුවා ප්‍රකාශ කරපුත් පමණින් අපිට කියන්න බෑ මෙතෙන්දී මේ ඉතිරි ටික ප්‍රකාශ කළේ නැහැ කියලා. ඒකට දැන් සබ්බාසව සූත්‍රයේදී අපිට බොජ්ජංග ධර්ම විතරයි එතන ප්‍රකාශ කරලා තියෙන්නේ කියන එක විතරක් අපිට අරගෙන අපි කිව්වොත් එහෙම නෑ මෙතෙන්දී අනිත්‍ය මොකක්වත් නෑ මේවා මේ කතා කරලා තියෙන්නේ සෝවාන් වෙච්ච කෙනෙකුට පමණයි භාවනා කරන්න අවශ්‍ය නෑ එහෙමත් පක්කර කියනවනම් එතන තියෙන්නේ විකෘතියක් තමයි. ඉතින් මේ සම්බාස සූත්‍රයේ ක්‍රම හතක් තියෙනවා. ඒ ක්‍රම හතම අවස්ථානුකූලව යෝගාවචරයට පාවිච්චි කරන්න පුළුවන්. ඒක කිසි වැරද්දක් නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඔබ වහන්සේට පින් සිදු වෙනවා.
ඊළඟ පැණය බුද්ධි රණවීර මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්සේක ගැටලුවක් සහ යෝජනාවක් තියෙනවා. ගැටලුව තමයි අපි අත්දකින අනිශ්චිත ස්වභාවය ඊ මැදුම් පිළිවෙතයි අතර සම්බන්ධය පොඩ්ඩක් පුළුවන් නම් පැහැදිලි කරන්න කියන එක. යෝජනාව තමයි ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර මාලාව ඇතුළෙන් භාවනා නොකරන අයටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙන නිසා ඒක මාධ්‍යයක් ඔස්සේ ප්‍රචාරය කරන්න අපි රික්වෙස්ට් එකක් කරන්නේ කොහොමද කියන එකයි දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ.
අපේ මුල් ප්‍රශ්නේ ගත්තොත් මේ ඒ කියන්නේ මැදුම් පිළිවෙතයි අනිශ්චිත භාවයයි කියන්නේ, ඉතින් ඒ කියන්නේ මැදුම් පිළිවෙත කියන එක ඇත්තටම විවිධ පැතිවලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අච්චානගත සූත්‍රය ගත්තොත් බුදුරජාණන් වහන්සේ කියනවා අන්ත දෙකක් තියෙනවා. ඇත කියලා ඒකාන්තයක් තියෙනවා, නැත කියලා ඒකාන්තයක් තියෙනවා. ඒතර මේ අන්ත දෙක ගන්න නැතුව මම මැද්දෙන් ධර්මයක් මැද මාවතකින් මැද පිළිවෙතකින් දහමක් දේශනා කරනවා කියලා ඊට පස්සේ මැද මාවත වශයෙන් පෙන්වන්නේ මේ ආෂ්ටාංග මාර්ගය, එහෙම නැත්නම් පටිසෝපාදේ මුල් කරගෙන යන මාර්ගයක් තමයි පෙන්වන්නේ. ඉතින් තවත් පැත්තකින් මැදුම් පිළිවෙත වශයෙන් ආරෂ්ඨාංග මාර්ගය පෙන්වනවා. ඉතින් එතකොට නඩ තවත් පැත්තකින් ආරෂ්ඨාංග මාර්ගයේ එක පැත්තක් තමයි ඔය අනිශ්චිත ස්වභාවය කියලා කියන්නේ. දැන් කෙනෙක් ආරෂ්ඨාංග මාර්ගය ප්‍රගුණ කරමින් යනකොට එයාගේ හිතේ අනිවාර්යෙන් සම්මා දිට්ඨියක් වැඩෙනකොට, සම්මා සංකප්පයක් වැඩෙනකොට, ඉතින් මේ විදිහට මේ සීල සමාධි ප්‍රඥාවන් වැඩෙනකොට එයා ලබන එක අත්දැකීමක් තමයි අනිශ්චිත භාවය කියලා කියන්නේ. හිත උපාදානයන් කෙරෙන් අයින් වෙනවා. හිත දැන් දේවල් ග්‍රහණය නොකර ඉන්න ඉගෙන ගන්නවා. එතකොට අන්න මේ ආරෂ්ඨාංග මාර්ගයේ ප්‍රතිඵලයක් නැත්තම් මැදුම් පිළිවෙතේ යම්කිසි සම්දිස්ථානයක් තමයි මේ පිවිසලා තියෙන්නේ. මැදුම් පිළිවෙත කියන මේ මැදුම් මාර්ගයේ යද්දී හම් වෙච්ච එක්තරා සම්දිස්ථානයක් තමයි තියෙන්නේ. එතකොට මේ එතකොට විපස්සනා ඥාන ඔක්කොම එතකොට මේ මැදින් ප්‍රතිපදාවේ ගමන් කරද්දී හම් වෙන යම් යම් සම්දිස්ථාන කියලා කියන්න පුළුවන්. එතකොට මේක මේකෙන් බැහැර වෙච්ච දෙයක් නෙමෙයි, මැදුම් පිළිවෙතේම තියෙන සම්දිස්ථානයක් තමයි අනිශ්චිත ස්වභාවය කියලා කියන එක.
ඒකද ස්වාමීන් වහන්සේ ඔය අනිශ්චිත ස්වභාවය අත්දකින්න කෙනෙකුට තවත් නිකන් තවත් හිතක් කතා කරනවා වගේ එහෙම එකක් අත්දකින්නකොට ඒක කොහොමද ස්වාමීන් වහන්සේ? දැන් හොඳටම හිත සමාදින්න. දැන් අපේ ඒ එක හිතක් තියෙනවා හොඳටම තැම්පත් මුකුත් නැහැ ස්වාමීන් වහන්සේ එතන. නමුත් මට දැනෙනවා තවත් එකක් තවත් කතා කරනවා වගේ දෙයක් බැරිනවා.
ඔව් දැන් ඒක තමයි. දැන් අපිට සාමාන්‍යයෙන් අපි තුල තිබුණ ඔය කතා කරන හිත තනිකරම අපි හිතේ ඒ කතා කරන හිතත් එක්ක වල් වැඩිච්ච ස්වභාවයක් තමයි අපේ තිබුණේ. අපි මේ කතාවේම පැටලිලා ප්‍රපංචවල පැටලිලා තමයි අපි හිතියේ කාලය ගත කළේ. ඉතින් එතකොට අපි සම්පූර්ණයෙන් මුලා වෙච්ච ගතියක, මේ ප්‍රපංචවල ප්‍රපංචවලින් මැඩපවත් වෙච්ච ගතියක, ප්‍රපංචවල වහලෙක් වෙච්ච ගතියක තමයි අපි ජීවත් වුනේ. දැන් එහෙම හිටපු අපි දැන් පොඩ පොඩ ප්‍රතිපදාවක් අනුගමනය කිරීම හරහා ප්‍රපංච සමනය වෙලා දැන් අපි එනවා නිෂ්ප්‍රපංච ප්‍රතිපදාවට, ප්‍රපංචවලින් තොර ප්‍රතිපදාවකට එනවා, අනිශ්චිත භාවයකට එනවා, ඇතුළත සමනය වීමකට එනවා. හැබැයි තාම 100% පිරිසුදු වෙලා නැහැ. තාම නිකන් බැහැරෙන් වෙලා වගේ, නිකන් ඈතින් වගේ අර ප්‍රපංච ධාරාව තාම තියෙන්න පුළුවන්. ලාවට නිකන් කතාවක් යනවා, හැබැයි ලොකුවට බාධා කරන්නේ
නැහැ. ලොකුවට බාධා කරන්නේ
ඇලෙන්නේ අන්හරි. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු යා දකින්න රූපයක් දකින්න, හැබැයි හිත ඒක එක ගිහිලා පැටලෙන්නේ නැහැ. සද්දයක් ඇහෙනවා, හැබැයි තාම හිත ඒක එක ගිහිලා පැටලෙන්නේ නැහැ. ගඳ සුවඳක් දැනෙනවා, හිත ඒක එක ගිහිලා පැටලෙන්නේ නැහැ. ඔය විදිහට යද්දී හිතේ නිකන් ලාවට වගේ හිතට සිතිවිලි එනවා, හැබැයි හිත ඒක එක පැටලෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ අර මේ හතම අරමුණු සමයි, අරමුණු හයම රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ අනිත් අරමුණු හයම ඒව නැති වෙලා නැහැ. ඒව තියෙනවා, හැබැයි දැන් ටිකක් ඈත තියෙන්නේ. අපේ ඇතුළත තියෙන යම්කිසි සංසිඳීමක්, ඇතුළේ තියෙනවා එක්තරා අන්දමක ආරක්ෂිත භූමියක්. මේ ආරක්ෂිත භූමිය අපි තනා ගත්තට මොකද, තාම හැබැයි ළඟ ටිකක් ඈතට වෙන්න අරවා තාම තියෙනවා. අපේ ආරක්ෂිත භූමිය තාම 100% සම්පූර්ණ වෙලා නැහැ. ඔන්න ඔය ගතියක් තමයි තියෙන්නේ. ඒ නිසා ඕක අපි තව තව ප්‍රගුණ කරමින් යනකොට ඔය ප්‍රපංචය දුර්වල වෙන්න ගන්නවා. තව තව ප්‍රපංචය දුර්වල වෙනවා. එතකොට ඇතුලේ කතාව සම්පූර්ණයෙන්ම සමනය වෙනවා. හිතන්න පූර්ණ නිශ්ශබ්දතාවයක් කෙනෙක් අත්දකින්නවා කියලා. අන්න ඒ වගේ මට්ටමක් දක්වා තමයි අපි පොඩ පොඩ ගමන් කරන්නේ. ඉතින් ඒක ඉතින් කාලයක් යමින් යද්දි තමයි සිද්ධ වෙන්න තියෙන්නේ.
ගිහි ජීවිත ගත කරන කෙනෙකුට මේ පූර්ණ නිශ්ශබ්දතාවයක මේ හිටින්න පුළුවන් ද ස්වාමීන් වහන්ස?
බැරි නෑ. බැරි නෑ. ඔව් බැරි නෑ. මොකද ඒ කියන්නේ දැන් අපි මේ කතා කරන්නේ තාම මේ ප්‍රතිපදාවේ යන මේ පිරිසක් වශයෙන්නේ. දැන් ඒ පිරිසේ ගිහි ජීවිත ගත කරපු ආර්ය මට්ටමටපත් වෙච්ච අය බුදුරජාණන් වහන්සේ කාලේ ඉඳලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් දරුවන් 16ක් වදපු විසාකාව සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේ නම. ඊට පස්සේ මේ ලොකු මේ ව්‍යාපාර කරපු අනේපිඬු සිටුතුමා සෝවාන් වෙච්ච කෙනෙක්. ඊට පස්සේ තව අපි හිතුවොත් අර කවුද මේ බන්දුල මල්ලිකාව. ඉතින් එයා ඇවිල්ලා අනාගාමී වෙච්ච කෙනෙක්. එයාටත් දරුවෝ 16ක් ඉඳලා තියෙනවා. අනාගාමී වෙච්ච කෙනෙක්. දැන් බැලුවාම ඉතින් මේ කාලේ නම් නැහැ නේ එහෙම නේද දරුවෝ 16ක් ඉන්න අය නේද?
එහෙමයි සයින්.
ඒ නිසා ඉතින් මේ ගිහි ජීවිත ගත කරපු අය ආරේ මට්ටමේ ඉඳලා තියෙනවා ඉතින්. ඒ නිසා අපි මේක මේ කාලේ කරන්න බෑ කියලා බහැරට දැමීම නෙමේ තියෙන්නේ. අපි මේ ප්‍රතිපදාවේ දිගට ගමන් කරන්නයි තියෙන්නේ. ඉතින් එතකොට අපි තුල ටික ටික ආශ්‍රවයන් ශෙවිවි ශෙවිවි ඉතින් වෙන්න ඕන දේ වේවි.
ඊට සෝවාන් වෙච්ච කෙනෙකුයි රහතන් වහන්සේ නමකක අතර එතකොට ඒ මොකද්ද ස්වාමීන් වහන්සේ එතකොට තියෙන වෙනස?
ඔව්. ඒක තමයි. එතෙන්දී ඒවා ඉතින් අර කෙලස් මට්ටම් වලින් තමයි විස්තර කරන්නේ. ඒ කියන්නේ දැන් එක එක දැන් සාමාන්‍ය සංයෝජන මේ 10ක් පෙන්නනවා. ඒ සංයෝජන 10න් 3ක් සම්පූර්ණයෙන්ම ෂේ වුණා නම් ඒක සෝවාන් මට්ටම වශයෙන් පෙන්වනවා. තවත් දෙකක් ටිකක් තුනී වුණා නම් සකදාගාමි වශයෙන් පෙන්වනවා. ඒ දෙකත් සම්පූර්ණයෙන්ම ෂේ වුණා නම් එතකොට සංයෝජන ඔක්කොම පහක් නැති වුණා නම් අනාගාමි වශයෙන් පෙන්වනවා. ඉතිරි සංයෝජන පහක් නැති වෙලා සියලුම සංයෝජන 10ම නැති වුණා නම් ඒක රහත් වශයෙන් පෙන්වනවා. ඒ වගේ අර කෙලස් ප්‍රහාණයේ පමණට කෙලස් ප්‍රමාණයේ නැත්නම් ප්‍රමාණය අනුව තමයි මේ මට්ටම් පෙන්ලා දීලා තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අර ධර්ම ප්‍රචාර අර මිස්ටර් හේමන්තගෙන්ද පර්මිෂන් ගන්න ඕන ස්වාමීන් වහන්සේ?
ඒක හා කතා කරලා බලන්නකෝ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි. ගොඩාක් පිං සිටින්න.
හොඳයි.
ඊළඟ පැනේ ශාන්ත්‍රි මෑණියන්ට ඉදිරිපත් කරන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමින් වහන්ස, අපේ පින්වත් ස්වාමින් වහන්ස, අද ධර්ම දේශනාව අනුව ඔබ වහන්සේගෙන් මට මහණ කැමති බුරු කීමේ සම්බන්ධව ඒක ස්වාමින් වහන්ස මේ අල්පසාවාද්‍ය මහාසාවාද්‍ය කියලා දෙකක් ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේද ස්වාමින් වහන්ස? එතකොට මේ ඒ අනුව මේ මම මිත්‍රිකල දාන දෙන්න ගිය දවසේ දැන් අවුරුදු 35කට විතර කලින් අපේ දම්ම නිසන්ති ස්වාමීන් වහන්සේ මට මම ඔය ප්‍රශ්නේම ඇහුවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මට දේශනා කළේ මෙහිමයි මිත්‍රිගල දැන් යන කෙනෙක් අකමැති නම් එතන කියන්න ඒ යන මාර්ගයේ තියෙන තැනක් කොහෙද කියලා කිව්වට ඒක වැරද්දක් නෑ කියන එක තමයි ඒ ස්වාමීන් වහන්සේ මට ඒ දවස්වල කිව්වේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒක බොරුවක් වෙන්නේ නැහැ කියන එක. ඒක ඔබ වහන්සේගේ අදහස මොකද්ද ස්වාමීන් වහන්සේ ගැන කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ?
අල්පසාවද්ද මහසාවද්ද වශයෙන් පෙන්වන්නේ ඒ කියන්නේ දැන් හිතන්න අපේ බරපතල බොරුවක් නම් කිව්වේ. ඒ කියන්නේ ඒ හරහා ලොකු මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වුණා. ඒ හරහා බොහෝ පිරිසක් නොමග ගියා. යන්නේ වගේ මට්ටමකදී මේ මහා සාවාද්‍ය ගතියක් තියෙනවා. දැන් අපි හිතමු දැන් කේලමක් කියනවා. ඒ හරහා බොහෝ පිරිසක් මේ විරසක වුණා. ඒ අය අතර තිබිච්ච සමගිය සම්පූර්ණ බිඳ වැටුණා. අන්න එතන මහා සාවාද්‍ය ගතියක් තියෙනවා. අපි හිතමු අපි කරපු කතාවක් අපි ගැලපෙන්නේ නැති තැනක කරා. ඒ හරහා ලොකෝ පිරිසකගේ හිත රිදුණා. ඉතින් අර ඒ අපි කරපු වැරැද්දේ බරපතල කම අනුව තමයි මහා සාවාද්‍ය කියලා කියන්න වෙන්නේ. අපි අල්පසාවද්දය කියලා කියද්දි එතන අපිට කියුණා යමක්. හැබැයි එතන යම් කිසි ප්‍රමාණයකට චේතනාපූර්වක බවක් තිබුණා. ඒ අහපු කෙනාගෙත් කිසිම සීලයක් තිබුණෙත් නැහැ. හැබැයි යා නොමග ගියා. ඉතින් එතකොට එතන අල්පසාවද්ද වශයෙන් පෙන්නනවා. හැබැයි අපි අපේ බොරුවක් කියලා ඒ බොරුවට රැවටිච්ච කෙනා බොහොම සිල්වතෙක්. හැබැයි අපේ වචනේ රැවටුණා. එතෙන්දි මහා සාවද්ද ගතියක් තියෙනවා. එතකොට ඒ අපේ බොරුවට අපේ කේලමට ලක් වෙච්ච තැනත්තාගේ ಗುಣ ප්‍රමාණය අනුවත් අල්ප සාවද්ද මහා සාවද්ද ගතිය තීරණය වෙනවා.
බොම් බැඩ්ලි ස්වාමීන් වහන්සේ ඒක දැනගන්න තමයි සේ බොම් පින් සිද්ධ වෙනවා වහන්සේට පින්වත් ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි.
හොඳයි.
ඊළඟ පැනේ කාලිංග ගුණරත්න මහතාට ජීවත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස, මේ මගේ අල්බුක් කියලා තිබුණේ ස්වාමීන් වහන්ස, මගේ ප්‍රශ්න ස්වාමීන් වහන්සගේ අද සම්මා වාචා ගැන කතා කරනකොට එක උදාහරණයක් ගත්තා. තමන් ළඟ වැඩ කරන පුද්ගලයෙක් ඒ තමන් කියපු දේ වැඩ කළේ නැත්නම් ඒට උරණ වී තමන් මොකක් හරි ඒකට ඇක්ෂන් එකක් ගන්නවා. අපි කියමු ඒ ගැන ඔහු ගැන බොරු ප්‍රචාරය කළා, නැත්නම් ඔහු ගැන සම්පත් පලාපයක් කියලා වගේ ඔහු ගැන යම් කිසි මේ පලියක් ගැනීම වගේ. නමුත් ඒ පුද්ගලයාම ඒ ගැන හිතලා නෑ, මේක ඒක ආදීන වේද දැකලා ඒක නොකර ඉන්නවා. එතකොට සුවනස අර තමන් කරන්නේ කිය සමාවාම මිත්තා වාචාවෙන් ඒක බේරිලා සම්මා වාචාවට පැමිණියා. මට වැරදුනා දන්නේ සුවනස, මට ඇහුනේ ඒ අවස්ථාව සුවනහස කිව්වේ ලෝකෝත්තර සම්මා වාචා මාර්ගයට වැටෙනවායි කියලා. දෙතන සුවනහස මට ඇහුනේ මේ විදිහට. එහෙමද සුවනහස?
ඔව්. මෙතෙන්දී කියන්නේ මම දකින්නේ දැන් අතන අපිට හරියටක් අමාරු මේ ඉරක් ඇඳලා පෙන්වන්න. දැන් මෙන්න මේ කැලල ලෝකෝත්තරය, මේ කැලල ලෞකිකය කියලා. දැන් අර ලෝකෝත්තර මට්ටමේදී බුදුරජාන් වහන්සේ විශේෂයෙන් මතක් කරන්නේ එයා දැන් සතියක් දිනු කරමින් වෑයමක් දරමින් නිවරදිව මෙන්න මේකයි මිච්ඡා වාචාව, මේකයි සම්මා වාචාව කියලා හොඳ ප්‍රඥාවක් සහිතව එයා දැන් පුළුවන් තරම් තමන්ව හික්මවා ගන්න හදනවා. මෙතෙන්දිත් දැන් මෙතන කෙනෙක් පුජ්‍යලයක් නැති බවත් පොඩ පොඩ තේරුම් ගනිමින් ටිකක් අර ගැඹුරු දහමක් මත පදනම් වෙලා තමයි දැන් මෙයා යන්නේ. එතකොට නිකං අර මම දැන් බොරු නොකිය ඉන්න ඕනේ, මම දැන් පරිගන්නතු ඉන්න ඕනේ කියලා අර එතන අර පුජ්‍යල භාවයක්ම මුල් කරගෙන යෑමට වඩා ඊට වඩා චුත්ත ඊට යහා ගිය ගැඹුරකින් තමයි යා දැන් කටයුතු කරන්නේ. එතකොට අර ප්‍රතිපදාවේ වර්ධනයක් තමයි එතන පෙන්නුම් කරන්නේ. ඒ අනුව තමයි දැන් එයාගේ ආශ්‍රව ඡය වෙන්න පැත්තකට එයා ගමන් කරා. එතකොට දැන් එයා මිච්ඡා වාචාවෙන් බැහැල වෙලා සම්මා වාචාවේ ක්‍රියාත්මක වීම හරහා දැන් අන්න ආශ්‍රව ඡය වෙන පැත්තකට තමයි යන්නේ. දැන් එතකොට දැන් හිතන්න මෙහෙම, දැන් අපි ඒ තරත්තගෙන් පලිගන්න ගිහිල්ලා අපි පරුෂ වචන කියාගෙන අපි පලි අරගෙන එහෙම යනකොට අනිවාර්යෙන් ආශ්‍රව වැඩෙනවනේ. දැන් මෙතෙන්දී එයා ඒ වෙනකොට කොහොමද මේ ආශ්‍රව නොවැඩෙන්න මං කටයුතු කරන්නේ කියන අර එකතකින් අර තමන්ගේ ප්‍රතිපදාවට අනුග්‍රහ කරන ගතියක් තමයි එතන තියෙන්නේ. එතකොට කියන්න පුළුවන් දැන් එයා එතකොට අනාශ්‍රව ප්‍රතිපදාවක යන්න තමයි උත්සාහ කරන්නේ.
එහෙමයි. එහෙමයි. හැබැයි සෝනාංශ එතකොට ඒ අවස්ථාව මම හිතනවා සෝනාංශ ඒක ලෞකික මම වැරදි වෙන්න පුළුවන් සෝනාංශ ඒක ලෞකික සම්මා වාචාව.
ඔව් ලෞකික සම්මා වාචාවෙද්දිත් ඔය දේ කරන්න පුළුවන් ඉතින්. ඉතින් එතෙන්දී හිතන්න දැන් එයා හිතනවා මෙහෙම. දැන් මම මෙතෙන්දී එයාගෙන් පරිගන්න එක හොඳ නැහැ. ඒ මනුස්සයා මෝඩ මනුස්සයා. ඒ මනුස්සයා මෙහෙම මනුස්සයා. මම මෙයාගෙන් පරිගන්න හොඳ නැහැ කියලා එයා නොකර ඉන්නවා. දැන් මෙතන තාම අර අවිද්‍යා මූලික වෙච්ච බවක් තියෙනවා. මොකද තාම පුජ්‍යල භාවයක් මත පදනම් කරගෙනයි එයා ඒක කරන්නේ.
එහෙමයි. හැබැයි
එකම දේ නිකන් අර බාහිරින් බැලුවම එකම දේ තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. කෙනෙක් කරන්නේ එහෙම නෙමෙයි. දැන් හිතන්න තවත් කෙනෙක්. එයා බලනවා අපි දුන් මෙයා මොකක් හරි මේ සිද්ධිය වුණා. ඇයි මේ හිතේ මේ ගැන තවදුරටත් මේ ප්‍රපංච වෙන්නේ? මේ කතන්දර කියන්නේ මොකද? මේ ගැන හිතේ අපි තමු චිත්‍රයක් මැවෙන්නේ මොකද? රූප සටහනක් මැවෙන්නේ මොකද? අර මනුස්සයාගේ චිත්‍රය මැවෙන්නේ මොකද? දැන් මෙයා බලන්නේ ටිකක් ඊට වඩා ගැඹුරු අඩියක ඉඳලා. ඊට වඩා ගැඹුරු යෝනිසෝමනසිකාර මට්ටමකින් එයා බලන්නේ මේ පුජ්‍යල භාවයකට වඩා එයා බලන්නේ ඊට වඩා වෙනත් දෘෂ්ටි කෝණයකින්.
එහෙමයි හඳුනන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ අබැයි එතනත් ඒක අනාශ්‍රව නෙමෙයි නේ ස්වාමීන් වහන්සේ. මාර්ග අංගයක් වෙන්නේ නැහැ. ආශ්‍රව සහිතයි ප්‍රතිපි විපාක දෙනවා. මම හිතන්නේ හැදීර නේද ස්වාමීන් වහන්සේ?
නැහැ. ඒක තමයි දැන් අර දෙවනි මට්ටමේදී එයා පුජ්‍යල භාවයක් ගැන හිතන්නේ නැතිව දැන් මේ හිත ගැනනේ බලන්නේ යා. හිතේ කොහොමද මේවා මේ නිමිති කරන්නේ? හිතේ කොහොමද මේ ද්වේෂයක් ඇති වෙන්නේ? හිතෙන් තමයි එයා ද්වේෂය අයින් කරන්නේ. එයා මේ මම පලිගන්නතු ඉන්නවා කියන වගේ අදහසට වඩා දැන් එයා යන්නේ මෙතන මේ හේතුඵල ධම ක්‍රියාත්මක වෙනවා. මේ හේතුඵල අනුව මේ හිතේ දැන් තාම නිරූපණය වෙනවා. මේ තාම හිතේ පටිග අනුසයක් ක්‍රියාත්මක වෙනවා කියලා එයා ඒක ධර්මතා වශයෙන් තමයි දකින්නේ. එතකොට එතන අර පුජ්‍යල භාවයකට තියෙන තැන අඩුයි. එතකොට තමයි එහෙමනම් අපිට තේරුම් ගන්න වෙන්නේ මේක අනාශ්‍රව පැත්තකින් තමයි එයා දැන් යන්නේ කියලා.
එහෙමයි හඳුරන්නේ. හරි සවනහසය. එහෙම අර පූර්ණ වශයෙන්ම නැති වුණත් තමන් යන්නේ ලෝකෝත්තර මාර්ගය පැත්තට කියලා තමන්ට ඒක හිතා ගන්න වෙනවා නේද සවනහස.
ඔව් එහෙම කියන්න පුළුවන්.
ඔව්. එහෙමයි හඳුරේ බොහොම පැහැදිලි. ඔබ හන්සේ බොහොම පිං තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ඊළඟ පැනය ප්‍රභාගමගේට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව්.
ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. මම ඔබ වහන්සේට ගිය සතියේත් කතා කළා. මම ලැබපු අත්දැකීමක් කිව්වා ස්වාමීන් වහන්ස. අර මගේ සතිය පිටවල අර මම හුඟක් ප්‍රීතියෙන් ඉන්නවා කියන එක. ස්වාමීන් වහන්ස මේ සිතුවිල්ල මේ මොහොතේ පමණද ස්වාමීන් වහන්ස? එකේ ඇතිත් නැ නැතිත් නැ මේ මොහොත පමණයි කියන එක මට හිතෙනවා. මම කුසල් සිතුවිල්ලක් ඇති කරගත්තොත් එක කුසල් සංස්කාරයක්, එකත් මේ මොහොත පමණයි කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්ස. එතකොට ස්වාමීන් වහන්ස මම කියන කෙනා මේ කය ඇතුලේ දැන් මේ කය මරණයටපත් වුණොත් දැන් මගේ පිරිසුදු සිත අවිද්‍යාවෙන්ම එළියට ගියොත් මම කියන කෙනා මේ සම්මා සතියද ස්වාමීන් වහන්සේ?
ඔතන නම් පැටලිලි ගතියක් තියෙන්නේ. දෙකද කරගෙන යන්න. ඔය පැටලිලිස් ටික පොඩ පොඩ භාවනාව කරනකොට සතිපට්ඨානයේ වැඩෙනකොට ඔය පැටලිලි අඩු වෙලා යනවා. කියන්නේ අපිට එක පාටම සියල්ල පිරිසුදු වෙන්නේ නැහැ. නිවැරදි අවබෝධයක් නැත්නම් සම්මා දිට්ඨියක් එක පාට අපිට ලැබෙන්නේ නැහැ.
එහෙමයි.
ඒක ක්‍රමානුකූලව පොඩ පොඩ තමයි හිත පිරිසුදු වෙවි තියෙන පැටලිලි ගතිය අඩු වෙවි. මේ අපි මමෙක් හදන්නේ කොහොමද කිය තේරුම් ගනිමින් ඉස්සරහට යන්න තියෙන්නේ. අර අපි හිතාගෙන ඉන්නවා මෙතන ඉන්න මමෙක් ගැන. නමුත් පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙතන ඉන්න මමෙක් නෙමෙයි. මේ පහළ වෙන සිතුවිලි හරහා කෘත්‍රිමව හදන මමෙක් තමයි මෙතන මේ තියෙන්නේ. ඒ බඳු ස්වභාවයක් තමයි මේ අවිද්‍යාව මත සිද්ධ වෙන්නේ කියලා වගේ ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒක දිගට කරගෙන යනකොට පොඩ පොඩ ඉතින් අපි අවබෝධ කරගන්න උත්සාහන්ත වෙමු.
තව පොඩි දෙයක් ස්වාමීන් වහන්ස, දැන් අම්මා දරුවෝ ඒ සියලු දෙනාටම කරන්න ඕන යුතුයකම් කරාට ඒගොල්ලන්ගේ කායික ප්‍රශ්නයි මානසික ප්‍රශ්නයි මම මගේ කරගන්න බැහැ නේද ස්වාමීන් වහන්ස?
ඔව් අනිවාර්යයි.
ඇයි ප්‍රිය විප්‍රයෝගයට මම මුන්න දීලා නැහැ ස්වාමීන් වහන්ස? ඒක නැති කරගන්න මට කරන්න පුළුවන් එකම දේ ඒ අයට ධර්මය මොන හරි මම දන්න දෙයක් කියලා දෙන දෙයද? ඒ මට පැහැදිලි කළ මාව නිරවැදි කරන්න ස්වාමීන් වහන්ස.
ඔව් ඉතින් يعني කොහොමත් ඉතින් අපිට මිනිස්සය වශයෙන් ප්‍රිය අප්‍රිය සම්ප්‍රයෝගයට ප්‍රිය විප්‍රයෝගයට ලං මේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක අටලෝ දහම වශයෙන් අපිට ඒ කාලානුරූපව සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අර ඒ බඳු තැන්වලදී සැලෙන්නේ නැතිව තැනකදී අටලෝ දහමට මුහුණ දෙන මනසක් සකස් කරගන්න එක තමයි ප්‍රතිපදාවක් වශයෙන් අපි වඩලා ශක්තිමත් වෙන්නේ. එතකොට තමයි අර උජ්ජල භාවයක් අභිභවා ගිහිල්ලා අවිද්‍යාවක් අයින් වෙලා ගිහිල්ලා ටිකක් ගැඹුරු දහමක් මත පදනම් වෙලා ත්‍රිලක්ෂණයක් අවබෝධ වෙලා විපස්සනාවක් වටහාගෙන අන්න ඒ වගේ ටිකක් අර එක එක ගැඹුරු පැතිවලින් තමයි ඉතින් ඒ බඳු ඒ නොසැලෙන මනසක් අපිට හදාගන්න තියෙන්නේ. ඉතින් ඒක අපිට එකපාරටම කියන්න බෑ දැන් අපිට එහෙම තියෙනවා කියලා. පොඩ පොඩ ඉතින් ගමනේ යනකොට ප්‍රතිපදාවේ යෙදෙනකොට ඒ ශක්තිය අපි තුල වර්ධනය වෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. අවබෝධ. තේරුණා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි. එහෙනම් අද අපි මෙතනින් අවසන් කරනවා. අද අපි පැය දෙකකුත් විනාඩි 20ක වගේ කාලයක් ධර්මදේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. අපි මේ අන්දමින් අද දවසේ රැස් කරගත්ත අවශ්‍යම කුසල් දෙවියන් ඥාතීන් සිරු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය සාදු සාදු සාදු